ධර්මය ශ්‍රවණය කරනු අපි කාටත් කෙනෙක් මත්තමකුයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ නොපෙනෙන මත්තමක් නෙවෙයි, ඇදහිලි විශ්වාසයෙන් ගන්න මත්තමක් නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම බොහොම හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි, මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අරියස්ස වික්‍රමේ සීලස්ස අනුමෝදා අපටිවේදා ඒව මිදන්තික මත්තහන සතාවතන් සංසරිතම මච්චෝ මහාපංච මානි ආර්යෝ සීලෙන් ආර්යෝ සමාධිය ආර්යෝ ප්‍රඥාව ආර්යෝ විමුක්තිය අවබෝධ කරගත්තේ නැති නිසා, ප්‍රතිවේද කළ නොකළ නිසා උඹලත් මහත් බොහෝ කාලයක් සසර ඇවිත සෙච්චෙනවා කියලා පෙන්නනවා. පින්වතුන් බුදුරජාණන් වහන්සේ දවසක් වික්ෂ මහන්සලාට පෙන්නනවා, මහණේ උඹලට මේ වේපුල්ල පර්වතයේ පෙන්නනවාද කියලා. වේපුල්ල කියන්නේ ඉතාමත් විපුල ඉතාමත් විශාල පර්වතයක්. මහණේ එකම එක කල්පයක් තුළ ඒ මේ අත දුවන සැරිසරන සත්‍යය එක ආත්ම භාව එක කල්පයක් තුළ ඉපදුණු වෙලාවේදී ඒ ජීවිතවල තමන්ට උරුම වෙච්ච ඇටසැකිලි එකතු කරන්න පුළුවන් නම් ගොඩ ගන්න පුළුවන් නම් එකතු කළොත් ගොඩ ගැහුවොත් ඒව නොනැසී පවතින පැවතුනොත් මේ දේපුල්ල පර්වතයට වඩා මහත් වූ විශාල ඇට ගොඩක් එක කල්පයක් තුළ එක සත්‍යයක් අත්විඳ ගන්නවා කියලා පෙන්නනවා. ඉතින් අපි තෘෂ්ණාවෙන් මම මගේ කියලා අවුරුදු 50ක 60ක යට සැකෙන්නේ මොනව කරගත්තට මුළු ජීවිතේම මේකයි කියලා හිතුවට පින්නතුනේ මේ ජීවිතේ කරන්නේ ආපෝ මේ ශරීර කූඩු අතහරිනවා කම්මෝ පරිදි ආපෝ තව මේ වගේ මාස්ටිපන්ජරය දුරු කරගන්නවා. ඉතින් මේ වගේ සසර බොහෝ කාලයක් අපි හැම කෙනෙක්ම දුක් විඳා එවදු දුක් සහගත සසරෙන් එතර වෙන්න පුළුවන් වටපිටාවක් අද ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සත්‍යවලින් වෙන වටපිටාව. ඉතින් මේ වෙලාවේදී පින්නකින් කුසලයකින් ලැබෙන්න ඕනේ සියලුම වටපිටාව අපිට ලැබිලා තියෙනවා. දැන් ඉතුරුලා තියෙන්නේ ප්‍රඥාව වීර්ය වගේ ධර්මතාවයෙන් සාක්ෂාත් කරගන්න ටික විතරයි. හැම වෙලාවෙම කුසලය පින කියන එක නිවන් මඟට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය අංග විකලන වූ හඟවා කියන අරුත් තේරුම් ගන්නට පුළුවන් මනුසාත්ම භාවයක් ලබා දෙන්න. ඒ වගේම බුද්ධෝත්පාද කාලික සද්ධර්මයේ තියෙන කල්යාණ මිත්‍රත්වය කියන වටපිටාවක් ලබා දෙන්න. දාන ආදී කුසල ධර්මයක් කරලා මේ කුසලයේ අපිට නිවන පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ආමිෂ කුසලයෙන් නිවන් මගේ මුල් පටිපෙළ ටික සකස් කරලා දෙනවා. මනුෂ්‍ය ආත්ම භාවයේ බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම තියෙන වටපිටාව ලැබෙනවා. ඒ ටික ලබාගත් කෙනාට ආපහු අවශ්‍ය වෙන්නේ කුසල ධර්ම කරමින් ප්‍රාර්ථනා කරන එක නෙවෙයි. වහවහම විරියෙන දුක්ඛං අච්චේති, වීර්යෙන් දුක දිවා ගන්නට ඕනේ. බොහෝ වීර්ය කරන්නට ඕනේ. ඒ වගේම හොඳ ඥාන ශක්තියක් ඇති කර ගන්නට ඕනේ. පඤ්ඤාය පරිසිද්ධති, ප්‍රඥාවෙන් තම පිරිසිදු වෙන්නට ඕනේ. ඒ ටික උත්සාහය වීර්ය මතයි තියෙන්නේ. ඒ නිසා මම මේ පෙන්නන්න හදන සූත්‍රය හැම වෙලාවම බොහොම හොඳින් ඉස්සෙල්ලා ශ්‍රවණය කරන්න, ඊට පස්සේ මේක තියෙන අර්ථ කරුණු මම කියලා දෙන්නම්. පින්වතුනි, මේ සූත්‍රයේ අමුත්‍තර කාය තික නිපාතේ කාලාම වරුම දෙසා දේශනා කළ සූත්‍රය. එකල්ක භාගවත් බුදුරජාණන් වහන්සේ ඉතා මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන කොසල් රට සැරිසරනකොට කාලාම වරුන්ගේ කේශපුත්ත කියන නියංගමට වැටියා. කේශපුත්ත නියංගම් වැසියෝ පින්වත්නි, ශාක්‍ය පුත්‍රයෝ ශාක්‍ය කුලයෙන් නිකම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ කේශපුත්තගේ ගමට වැඩලු තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ආවිද සම්මා සම්බුද්ධයි, විද්‍යාචර සම්පන්න සුගතයි කියලා මේ වගේ මහා කීර්ති සත්‍යයක් උසපැන්නගල තියෙනවා. එබඳු රහතුන්ගේ දැකීම මනාමයි කියලා ඇහුව කටේ කතා වෙලා ඒ කේශපුත්තක නිවන් ගම් වැසි කාලාම වරු භාග්‍යවතුන් වහන්සේ කරා එළකියා. භාග්‍යවතුන් වහන්සේ නැතට ගියා. ගිහිල්ල ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක හිටියා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු වෙන්නට නිසි කතා කරලා එක පැත්තක ඉඳගත්තා. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඟිලි දැඟගෙන එකත් පසක. ඇතැම් කෙනෙක් නම්බුත් අස්වා එකත් පසක දෙකට ස්වාමීන් මගේ නම මෙන්න මේක කියලා ඒ විදිහට තමන්ගේ නම් කියලා දෙගත්තා. ඇතැම් කෙනෙක් තුෂ්ණි භූතෝම කියන්නේ නිහඬවම ඇවිල්ලා දෙගත්තා. එකත් පසක වුන් කේශපුත්තක නියම්ගම් වැසි කාලාම ක්ෂත්‍රිය කාලාමෝරු භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීන් වහන්ස කේශපුත්තේට එන ඇතැම් මහණපමුණු කෙනෙක් ඇත. මේ කේශපුත්තක කියන නියම් ගමට සමහර එක එක විදිහේ පැවිද්දු එනවා. ඔහු ස්වකීය ලක්තියම කියති, තමන්ගේ අදහසම කියන. මෙතමාගේ ලක්තිය ගටා වෙනති, ඒ කියන්නේ අනිත් අයගේ අදහස් වලට පටහැනිව කතා කරනවා. අනිත් අයගේ දර්ශන බොහොම එළන දකිනවා, බැහැර කරනවා. වහන්ස අන්‍යයුද ඇතැම් මහනුභාවන කෙනෙක් කේශපුත්තෙක්ට එයාගේ යට පසු තවත් කෙනෙක් කියලා. ඔහුද තමන්ගේ දෘෂ්ටියම කියනවා, ඒකම පවසනවා. අනිත් අයගේ අදහස් බොහොම එළා දකිනවා, බැහැර කරනවා. වහන්සේ අපට මේ බවත් මහණබවුණන් අතරේ කවරෙක් නම් සත්‍ය කියාද, කවරක් මුසාවෙනේදයි සැක ඇතිවීමයි විචිකිච්ඡා ඇතිවීම. ඉතින් එකෙක් හිතා මේ කේශපුත්තකමට ඇවිල්ලා තමන්ගේ මතයම කියනවා, අනිත් එක වැරදි කියනවා, අනිත් ඒවහිලා දකිනවා. එයාගේ නම් තව කෙනෙක් කියනවා, එයාගේ අදහස දෘෂ්ටිය මෙයා කියනවා, ඒකම හරි කියනවා, අනිත් ඒවා හෙලා දකිනවා, බැහැර කරනවා. ඉතින් මෙහෙම නොයෙක් පිටට මේ කේශපුත්තකමට ඇවිල්ලා සුනුන් බ්‍රාහ්මණය එක එක දෘෂ්ටි එක එක අදහස් ප්‍රකාශ කරනවා. එන එන කෙනා අනිත් කෙනාගේ ඉතිරේ හරි වැරදි කියලා තමන්ගේ එක හරි කියනවා. ඉතින් මේ අය හිතනවා, ඇත්තටම මේ අය අතරින් කවුද සත්‍ය කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා අපිට මේක තේරුම් ගන්න බෑනේ කියලා හිතනවා. මම අද දවසේදී මේ ටික මතක් කරන්ට හේතුව, එදාටත් වඩා මේ ප්‍රශ්නේ අද දවසේ ටිකක් උග්‍ර තත්ත්වයේ තියෙනවා. මොකක් නිසාද? එදානම් එක එක ලක්ති එක එක දෘෂ්ටි තියෙන වෙනත් වෙනත් සාස්ත්‍රවරුන්ගේ පිරිස අනුගාමිකයෝ තමයි මේ වගේ අදහස් ප්‍රකාශ කළේ. අද එක එක අදහස් එක එක දෘෂ්ටි තියෙන එක එක ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයන් දෘෂ්ටි අදහස් තියෙනවා වගේ මේ ශාසනය තුල බණ අහන කට්ටියට හරි ප්‍රශ්නයක් එකේ තව එකක් කියනවා තව එකෙන් තව එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා අන්තිමට ධර්මයේ ආන ආයත කවුරු කියන එකද හරි කියලා ප්‍රශ්නයක් ඇති භවනා කරන්න ගියාම මේ විදිහට නිදර්ශනා කරන්න මේ විදිහේ නාම රූප වලට මේ විදිහට උදේ වෙන බලන්න නැත්නම් මාර්ගය ගැනම භවනාත්මක ගැනම දර්ශන ගැනම ස්ථාස් ගැනම එක එක කෙනා එක එක විදිහට කියනකොට කොයි කෙනා කියන එකද සැබෑ කෝපද බොරු කියලා හරියට විශ්චය කරගන්න බැරි පිළිස්කුලා කියනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ රසමනෝ කාලාමේනි තොප විසින් සැක කරන්නට ලෙසමයි ඔබල මේ කාරණාව නිවිදිත උනහම සැක කරන්න සුදුසුමයි. සැක කරන්න නිසි තැනම තොපට සැකේ උපන්න. සැක කරන්න සුදුසුම තැන තමයි ඔබලට සැකේ උපන්න. කාලාමේනි සිටියෙව් අනුස්සව කතරන නොගන්න. ඒ කියන්නේ සත්‍ය හොයන කෙනෙකුට පෙන්නනවා මෙන්න මේ ප්‍රධාන කාරණා 10යි. මෙන්න මේ කාරණා 10 එකකටව අනුගතව යමකට එකඟ වෙන්න එපා යමක් පිළිගන්න එපා කියනවා. පළවෙනි එක තමයි අනුස්සව කතායෙන් නොගන්න. ඒ කියන්නේ ඇසී මාත්‍රයකින් ගන්න එපා කියලා කියනවා. ඇසී මාත්‍රය කියන්නේ මොකක්ද? කෙනෙකුගේ කටහඬ මෙහෙණිනම් ලස්සනනම් ප්‍රිය ස්වභාවයෙන් යුක්තනම් හොඳට ප්‍රමාණිකෝල සරගියක් කියන ශබ්ද ගන්නවා නම් මේ නිසා පැහැදීමක් ඇති කර ගන්නවා නම් ඒකත් අනුශ්‍රවය. එහෙම නැතිනම් ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා නම් වචනේ ඇතුළු පමණකින් ආයෙනම් මේක තමයි අර්ථය කියලා ගන්නවා නම් ඒකත් අනුශ්‍රවය. අපි කියමු අත්තිවික්‍රේ අත්තිහිතාය පටිපන්න පුද්ගලෝ මහණෙනි ආත්ම සුවේ පිණිස පිටිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වෝ. හා ආත්ම සුවේ පිණිස පිටිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියන එහෙනම් ආත්මයක් කියනවා තමයි කියලා ඒ වගේ පදබ්යන්ජන මාත්‍රයෙන් අර්ථ ගන්නවා නම් ඇසි මාත්‍රයෙන් අර්ථ ගන්නවා නම් මෙන්න මේකට කියනවා අනුශ්‍රවයෙන් පිළිගන්නවා කියලා අදහනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊගවදී තමයි පරම්පරා කතාවෙන් ගන්න එපා. මා පරම්පරාය එතකොට අපි බෞද්ධ නිසා මේ කරුණු අපි පිළිගත යුතුයි කියලා පිළිගන්න එපා කියනවා. එහෙම නැත්නම් අපි කතෝලික නිසා අපි මුස්ලිම් නිසා අපි හින්දු නිසා අපි බෞද්ධ නිසා අපි මේක පිළිගත යුතුයි කියන තැනකින් කෙනෙකුට සත්‍ය හොයන කෙනෙකුට එපමණකින් පිළිගන්න එපා කියනවා. එපමණකින් ඇදහිීමට පැහැදීමට පත් වෙන්න එපා කියන. ඊගාවට තියෙනවා මා ඉති කිරාය මේ මෙසේ විය හැකි කියලා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා අනුමානයට පිළිගන්නත් එපා කියනවා. මා පිටක සම්පදානේ පිටකේ තිබුණාට බුදුහාමුදුරුවෝ දේශනා කළ ත්‍රිපිටකයේ මෙහෙම තියෙනවානේ කියලා මම පිළිගන්නත් එපා. එහෙම නැත්නම් බයිබලයේ මෙහෙම තියෙනවානේ පුරාණේ මෙහෙම තියෙනවානේ භගවත් ගීතාවේ මෙහෙම තියෙනවනේ කියලා ඒ කෙනාට අයිති පොතපතේ තිබුණට ඒක පිළිගන්න එපා කියන එකයි මා පිටක සම්පදාන්නේ කියලා කියන්නේ. ඒකින් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන දේ ගැන විතරක් නෙමෙයි සත්‍යයක් වෙන කෙනාට ඒ තමන්ගේ ආගමේ තියෙන පොතපතේ තිබුණු පමණකින් ඒක පිළිගන්න එපා කියනවා. මතක් හේතු තර්කානුකූල කාරණා පෙන්වුවා කියලා පිළිගන්න එපා කියලා. මා ණය හේතු න්‍යායට ගැලපුණාට යම් න්‍යායකින් පෙන්වුවට එහෙමත් ගන්න එපා කියනවා. මා ආකාර පරිවිතක්කෝ ආකාර පරිවිතක්කෙන් ගන්නත් එපා කියනවා. මොකද ආකාර පරිවිතක්කේ කියලා කියන්නේ ඒ කියන්නේ මේ විදිහට බලනකොට මේ කාරණේ මේ විදිහට හොඳට ගැළපෙනවා තමයි. මේක එහෙනම් හරි තමයි කියලා නොඑක ආකාරයක විතර්කණය කළ ගන්න. මම ඒකට අර මම කියන්නේ සමහර දැන්වල ධර්මය ගැන අර්ථ වෙනන තැන්වල දැකලා තියෙනවා. ධර්ම මංගල සූත්‍රයේ කියන ධාතාවන් වල අර්ථ පෙන්වනවා මම අහලා තියෙනවා. ආසේවනා ච බාලාන පණ්ඩිතානං ච සේවනා පූජා ච පූජනියානං ඒතමකලමෙත. බාලිය ඇසුරු කරන්නට එපා, පණ්ඩිතිය සේවනය කරා. එතකොට දැන් මේක පෙන්වනවා බුදුරජාණන් වහන්සේ තමන් තුළින් සියල්ල බලන්න කියලා තියෙන්නේ. බාහිර බාලිය බාහිර පණ්ඩිතිය බලන්න එපා. බාල කියලා කියන්නේ රාග දේශ මොහ, පණ්ඩිත කියලා කියන්නේ අලෝක දේශ මොහ. බාලයා ඇසුරු කරන්න එපා කියලා කිව්වේ රාග දේශ මොහ ඇසුරු කරන්න එපා. පණ්ඩිතය ඇසුරු කරන්න කියන්නේ අලෝක දේශ මොහ ඇසුරු කරන්න කියලා කියනවා. ඔය වගේ කාරණා වෙනවා නම් මෙහෙම බලනකොට මේක හරි තමයි, මේක මොනතරම් ඇත්ත කියලා නැවත නැවත ආකාර පරිවර්තනය කළ පිළිගන්න. ඔබ තමයි ආකාර පරිවර්තකර කියලා කියන්නේ. දැන් උගලට තියෙනවා ඇත්ත තමයි කියලා නේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඊගාට බලන්න ඕනේ අපි ඒකේ ලෝභ දේශ මොහ බාලයි, අලෝභ දේශ මොහ පණ්ඩිතයි කියන දැනුම අපිට එන්න උදව් උනේ කොහෙන්ද? ඒ දෙකේ බාල පණ්ඩිත කම තියෙන්නේ මොකෙන්ද? කවුරු නිසා? වාහික බාල පණ්ඩිත ප්‍රභේදයක් නොඋනේ නම් විතර්කෝලින්න බාලපණ්ඩිතකමක් රකින්නේ මේ ධර්මයේ බාලයි මේ ධර්මයේ පණ්ඩිතයි කියන දැනුම අපිට එක දිනකට ආව තිබුණාද? ඒ නිසා අපිට බැලුම් බමුණකින් එකයි අපිට සත්‍ය කියන එක හැඟගෙන ආකාර පරිවර්තක කියලා කියන්නේ මේ වගේ මේක විදි විතර්කණය කරන මේක නම් හරි තමයි කියලා එහෙම ගත්තා ඉපා කියනවා. මා දිට්ඨි නිඥාන කන්ති ඒ කියන්නේ තමන් හිතාගෙන ඉන්න විදිහට දැනගෙන ඉන්න විදිහට මේක හරියටම හරියනව නේද, ගැළපෙනව නේද මේ පෙන්වන්නේ. මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ විදිහට, ඒ විදිහටම කියනවා, ඒ විදිහටම හරි කියලා තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන නිසා, තමන් හිතාගෙන ඉන්න කාරණාවට ගැළපෙන නිසා, අදහසට ගැළපෙන නිසා ගන්නත් එපා කියලා කියනවා. භව රූපතාය මා භව රූපතාය මේ කියන කෙනා කියන හාමුදුරුව නැත්තම් හොඳට ඉගෙනගෙන කියන ඒකත් මෙයා කියන එක හරි වෙන්න පුළුවන්. නැත්තම් හොඳ දේහ ලක්ෂණයක් තියෙන මේ වගේ කෙනෙකුට නම් මේක කියන්න පුළුවන්. එතකොට මෙයා හැවිද්දෙක් නැත්තම් හොඳ සිල්ලුවක් කෙනෙක්. ඒ නිසා මේක මෙයාට කියන්න පුළුවන් කියලා භව්‍ය වූ රූපයෙන් මනල ගන්න එපා කියන. මා සමනෝ ගරුති මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයෙක් වගේ, මේ ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයෙක්, ඒ නිසා අපි මේ වචනය ගත යුතුයි කියලා එහෙම ගන්නත් එපා කියලා. එතකොට මෙන්න මේ කාරණා ටික පෙන්නලා දැන් ওই කාරණා ටිකෙන් ගත්තොත් බලන්න අද දවසේ අපි ධර්මයේ අහන්නේ බොහෝ වෙලාවට ඔය කාරණා 10 මොකක් හෝ එකක් ඇතුළේනේ. ඔය කාරණා 10 පෙන්නනවා මේ එකකින්වත් තමට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියන එක. ඒකට ඔගොල්ලෝ අනුන්ගේ යමක් දකින්නේ. බාහිර යමක් දකින්නේ. බාහිර විශ්වාසයක් තියෙන්නේ. මේ කාරණා 10 අතහැරියොත් තමයි හරියටම සත්‍ය හොයන කෙනෙකුට සැබෑ ස්වභාවය හම්බ වෙන්නේ. මම ඉලේටි මතක් කරලා දෙන්නම් මේවා. එතකොට මේ විදිහ වෙනලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදා තුම්හේ කාලාරම අත්නාව ජානේ ජාත යම්කලක කාලාමෝරණ යම්කලක තමාටම දැනගන්න පුළුවන් නම් ඉමේ ධම්ම අකුසල ඉමේ ධම්ම සාවර්ජා ඉමේ ධම්ම විඤ්ඤෝ කරලිතා ඉමේ ධම්ම සම්ම සමත්ත සමාධින්න අහිතය දුක්ඛය සම්පතුති අත තුම්හේ කාලාම පදේ යත කාලමෝරුණී යම් වෙලාවක තමම්ම දැනගත යුතුයි. මේ ධර්මයේ කුසල් මේ ධර්මයේ වැරද සහිතයි. මේ ධර්මයේ ආත්පත ගන්නේ අවඩ පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියලා තමන්ටම තමන්ව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තන්කින් මනිත කාලාම කාලාමෙනි උඹල කුමක් සිතයිද? ලෝකෝ පුරුසස පුරුසස අචත්තං උපච්චමානෝ උපච්චති හිතායව අහිතායව ශාත අහිතාය බන්තේ. කාලාමෙනි උඹල කුමක් සිතනවාද? ලෝභය කියන ධර්මතාවයේ පුරුෂයාගේ ආධ්‍යාත්මය තුල උපන් කල්ලේ ඒක හිත පිණිස අහිත පිණිස පවතිනවද ඒ පුද්ගලයාට? ස්වාමීන් වහන්සේ අහිත පිණිස පවතිනවා. කාලාමයේදී ලෝභී වූ පුද්ගලයේ ලෝභයේ මඩන ලද්දේ ආත්පත ගන්නා ලද සිද්දත්වි යමක් ඔහුට බොහෝ කලක් අවඩ පිණිස දුක් පිණිස වේ නම් එබඳු හනිවා කෙරේ. අයිදන් නම් ඒ කියන්නේ ලෝභ සිතින් යුක්ත කෙනා ලෝභ සිතින් මඩන ලද සිත් ඇති කෙනා තමන්ට බොහෝ කාලයක් අවැඩ පිණිස පවතී නම් එබඳු ආකාරයට සතුන් මරනවා, හොරකම් කරනවා, කාමය වර්ධවා හැසිරෙනවා, මුසා කියනවා, මෙන්න මේ වගේ අනිත්‍යවත් ඒවට සමාදන් කරවනවා කියන කාරණාව වෙනවා. ලෝභයේ කියන ධර්මතාවයේ පුරුෂයෙක්ගේ සන්තානයේ රූපන්නාම ආත්පත ලෝභයේ කියන ධර්මතාවයේ පුද්ගලයතුලේ යෙදුනහම මේ විදිහට පංච දුක්චර්ත කරනවා, අනිත්‍යවත් ඒකේ සමාදන් කරවනවා. කාලාමෝරුනි නුඹ කුමක් සිතයිද? ද්වේෂයේ පුරුෂයාගේ සිතේ උපන් කල්හි ලාභයේ පිණිස වැඩ පිණිස පවතිද අවැඩ පිණිස පවතිද? ස්වාමීනි අවැඩ පිණිස අහිත පිණිස පවතිද? කාලාමයන්නේ දුෂ්ට වූ පුද්ගලයාගේ ද්වේෂයෙන් මඩනාලද සිත් ඇත්තේ ඔහුට යම බොහෝ කල් ඇවැඩ පිණිස දුක් පිණිස පවතින එබඳු සතුන් මැරීම, හොරකම් කිරීම, කාම වර්ධව ඇසිරීම, බොරු කීම ආදී අකුසල ධර්ම කරනවා. ඒ වගේම කාලාමයන්නේ මෝහය කියන ධර්මතාවය හිත පිණිස අහිත පිණිස පවතිනවා. අහිත පිණිස යම් පුද්ගලයෙක් තුළ මෝහය කියන ධර්මතාවය උපන්නේ නම් හාත්පස මෝහසිතින් ගන්නා ලද්දේ නම් ඒ හේතු එයාට බොහෝ කලක් අවඩ පිණිස අහිත පිණිස දුක් පිණිස පවතින අකුසල ධර්ම කරනවා. හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ධනය කරනවා, ගොරු කියනවා, පාරාමිනී ඒ කුමක් සිතාවද? මේ ධම්ම කුසල් හෝ වෙද්ද අකුසල් හෝ වෙද්ද? වහන්ස අකුසල. සාවද්ද හෝ වෙද්ද අනවද්ද හෝ වෙද්ද? වහන්ස සාවද්දය. නුවණැත්තන් විසින් ගරහන ලද්දක් වේද? නොගරහන ලද්දක් වේද? නුවණැත්තන් විසින් ගරහන ලද්දක් වේද? පිරිපුම් කොට ගන්නා ලද්ද සමාදන් කොට පිරිපුම් කොට ගන්නා ලද්දේ අවැඩ පිණිස දුක් වෙනස පවතීද නොහොත් නොපවතීද? මෙහිලා ඔබට කෙසේ අදහස් වේද? වහන්ස පිරිපුම් කොට ගන්නා ලද්දේ සමාදන් කොට ගන්නා ලද්දේ අවැඩ පිණිස දුක් පිණිස පවතී මෙහිලා ඔබට අදහස් වේ. මෙහිලා අපට අදහස් වේ. මේ විදිහට පෙන්නලා ඒ නිසා කාලාමෝරුනේ නුඹලා අනුශ්‍රවයෙන් ගන්නත් එපා. ඒ වගේම පරම්පරා විනාවට ගන්නත් එපා. මේ මෙහෙම වෙද්දි කියලා ගන්නත් එපා. පිටකෙලි වුණොත් ගන්නත් එපා. තරකෙකින් ගැලපුණාට න්‍යායට ගැලපුණාට නොඑක ආකාරයට හිතීම නිසා හෝ ගන්න එපා. තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවද ගන්න එපා. ප්‍රතිරූපයේ දිහා බලලා පිළිගන්නට එපා. මේ හාමුදුරුවෝ නැත්තම් මේ කෙනා අපිට ගුරුවරය කියලා ගන්න එපා. මෙන්න මේ වගේ තමා තුළ විද්‍යමාන වූ අර්ථය දැකලා තමන්ටම තමන්ව තේරුම් ගන්න පුළුවන් මට්ටමක පිටර සිටිය යුතුයි, ගත යුතුයි කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාලාමුරුන්ට කාලාමෙන් නුඹලා කුමක් හිතයිද? අලෝභය කියන ධර්මතාවයේ පුරුෂ පුද්ගලයාගේ සන්තානය උපංකල්ලි ඔහුට හිත පිණිස අහිත පිණිස පවතීද? හිත පිණිස පවතීද? ලෝභයෙන් අලෝභයෙන් යුක්ත පුද්ගලයා අලෝභයෙන් හත්පස අලෝභ ස්වභාවයකින් යුක්ත මනසක් ඇතිගෙන ඒ අලෝභ ස්වභාවයේ හේතුවෙන් සත්තු මැරීම හෝ හොරකම් කිරීම හෝ කාම වර්ධනය කිරීම හෝ බොරු කීම හෝ කියන ධර්මතාවය කරනවාද කියන තමන්ට යමක් කිරීම නිසා බොහෝ කාලයක් අවැඩ පිස අහිත පිස දුකෙන් පවතින එබඳු දෙයක් කරනවාද කියලා නෑ කියන. එතකොට මේ ස්වභාවයේ දීර්ඝ නිසා මේක ඔක්කොම ගන්න ඒ ලෝභය, ද්වේෂය, අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ ධර්මතා හිත පිණිස පවතිනවා කියලා ඔගලන්ට හිතෙනවද? අහිත පිණිස පවතිනවා කියලා ඔගලන්ට හිතෙනවද කියලා ඔගලන්ට කොහොමද හිතෙන්නේ? හිත පිණිස පවතිනවා. එතකොට ඒ අලෝභ අද්වේෂ අමෝහ කියන ධර්මය හිත පිණිස පවතිනවා නම් ඒ ධර්මය ගන්නා ලද්දේ හාත්පස ගන්නා ලද්දේ ඒ හේතුයි. තමන්ට බොහෝ කාලයක් අවැඩ පිණිස අහිත පිණිස පවතින අකුසල කර්ම කෙරේද කියලා කෙරෙන්නේ නැහැ. ඒ හේතුයෙන් තමන්ට අවැඩ පිණිස අහිත පිණිස පවතින අකුසල කර්ම කෙරෙන්නේ නැහැ. එතකොට මේ ධර්මය කුසලද අකුසලද කියලා. කුසල මේක මේ ධර්මය අලෝභද්ද සමෝහ කියන ධර්මය වැරදි සහිතද වැරදි රහිතද කියලා. වැරදි රහිතයි. නිවැරදි නුවණැත්ත විසින් ප්‍රශංසා කරනවද ගරහනවද කියලා. ප්‍රශංසා කරනවා. එතකොට මේ අලෝභද්ද සමෝහ කියන ධර්මය සමාදන් වෙන්නේ හාත්පස ගන්නේ ඒකෙන් තමන්ට සැපයක් වෙනවද දුකක් වෙනවද කියලා අහන සැපයක් වෙනවා. මෙන්න මේ විදිහට තමන් කෙරෙහිම තමන්ව දැකලා ගත යුතුයි කියලා ආපහු අර කාරණා දාගෙන යනවා. මෙන්න මේ කාරණා දාගෙන ගන්න නැතුව මේ ධර්ම කුසල් මේ ධර්මය අකුසල, මේ ධර්මය ධර්ම සාහිත්‍ය, මේ ධර්මය නිවැරදි, මේ ධර්මය සත්පුරුෂයන් කරාම ලද්දා, මේ ධර්මය නොකරාම ලද්දා කියලා තමන් තුළින්ම තමන් දකින්න පුළුවන් මට්ටමට දැනිය යුතුයි කියනවා. යම් කිසි කෙනෙකුට මේ විදිහට යම් කිසි කෙනෙක් තමන්ම අකුසල ධර්ම මේවා කියලා දැනගෙන මේ ධර්මය අලෝභය සමෝ කුසල ධර්මය කියලා දැනගෙන අකුසල ධර්මය තමන්ට අවැඩ සාහිත පිණිස පවතිනවා කියලා දැනගෙන ඒක දුරු කරලා අලෝභය සමෝ කියන ධර්මය කුසල් ඒක සමාදන් වීම යහපත් තමන්ට යහපත් අන්තයට යහපත් කියලා දැකලා ඒකින් සමාදන්ව යම් කිසි කෙනෙක් ඉන්නවනම් එයා ditta ධම්මව එවං විදුත් චිත්තෝ තස්ස ditthේව ධම්මේ චත්තාරෝ ආස්වාස අධිකතා හොන්ති. මෙලෝ දීම සතර ආස්වාසය උපදවා ගත්තා වෙනවා කියලා කියනවා. එන්නේ කොහොම කටිකලා කියනවා. එයා මෙලෝ දීම මෙලෝ වශයෙන්ම සැනසිලි හතරාකාර සැනසිල්ලක් උපදවාගත්ත කෙනෙක් යන ගණයට යනවා කියලා. මොකද්ද හතරාකාර සැනසිල්ල? ඉතින් පරලොක් තියෙනවා නම් කුසල කුසල කර්මයන්ගේ විපාකෙකුත් තියෙනවා. ඒකාන්තයෙන් අකුසල ධර්ම දුරු කළ කුසල ධර්මයන්ගෙන් යුක්ත මට මරණය පස්සේ ඒකාන්තයෙන් සුගතියක්ම ලැබෙනවා කියලා තමන්ට පළවෙනි අත්වාසය නැත්තම් සැනසිල්ල තුමක් ලැබත බොහෝ සැනසිල්ල කැටි කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉතින් පරලොවක් නැත්තම් කුසල කුසල කර්මන්ගේ විපාකයක් නැත්තම් මෙලෝ අවෛරී වූ ව්‍යාපාද සිත් නැති නිරෝගී වූ සැප වූ ආත්ම භාවයක් මට තියෙනවා කියලා අකුසල ධර්ම දුරු කළ කුසල ධර්ම හේතුවෙන් තමන්ට සැනසිල්දායක ආත්ම භාවයක් ජීවිතයක් තියෙනවා කියලා යට සතුට වෙන්න පුළුවන්. දෙවනි අස්වාසය දෙවනි සැනසිල්ල. තුන්වෙනි එක කරතෝ කවියති පාපං. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් යමක් කරන කෙනාට කරියති පාපං. පාපං කියන්නේ නරකයක් කියන අදහස. නරක දෙයක් කරන්න දැනේ ලෝභ දේශ මොහ කියන පාප දෙයක් නැතුන්. එතකොට යමක් කරන කෙනාට යම පාපයක් කරයි. ඒ කියන්නේ හොඳ දෙයක් කරනකොට හොඳ දෙයක් කරන කෙනාට පාප කර්ම නරක දේවල් කරන ලෝකයන් අකින්නවා. කෙනෙක් දාන් දෙනවා සිල් රකිනවා භාවනා කරනකොට ඒ අයට දුක් කියනවා බයිනවා ගහනවා වගේ අනුකම්පාව කරන ලෝකයක් තියෙනවා. එහෙම නැත්තම් නරක දෙයක් කරන කෙනාට නරක දෙයක් කරන. මොකද්ද නරක දෙයක් කරන කෙනාට නරක දෙයක් කරන? ගැහුවොත් ගහපු කෙනාට ගහනවා, බැනනොත් බැනපු කෙනාට බයිනවා, තමන්ට වැරද්දක් කිව්වොත් වැරදි කෙනාට නැවත තමනොත් ඒ වගේ අකුසල ප්‍රතික්‍රියාවක් දක්වනවා නම් මෙන්න මේ වගේ හොඳ හෝ නරක හෝ කරන කෙනාට නරකින් යමක් කරන ලෝකයක් තියෙනවා නම් එබඳු ධර්මයක් මගේ වෙන්නේ නැහැ. මම කිසිම කෙනෙකුට නරක හිතන කෙනෙක් නෙවෙයි කියලා තමන්ට තමන්ගේ පිරිසිදු මනස දැකලා සැහැල්ලුවක් ඇති වෙනවා. ඊට පස්සේ හරතෝ නධාරියති. එතකොට හොඳ දෙයක් කරන කෙනාට නරකක් නොකරන කෙනෙක් ලෝකේ ඉන්නවා. දානාදී කුසල ධර්මකෝ කුමන දෙයක් කරනකොට එයාට සමාහාරය බඳින්නේ නැහැ. නරක දෙයක් කරනකොට අර කිවෝගේ කෙනෙක් ගැහුවොත් ගැහුවත් කෙනාට ගහන්න දෙයක් නැහැ. බැන්නොත් බැන්න කෙනාට ගහන්න දෙයක් නැහැ කියන චරිත ලෝකේ තියෙනවා. ඒබඳු ධර්මතාවයක් මං ගාව තියෙනවා. හොඳ නරක කරන කෙනාට නරක කරන ලෝකයක් තියෙනවා. හොඳ නරක කරන කෙනාට හොඳක් කරන ලෝකයක් තියෙනවා. ඒ ධර්මතාව දෙකම මං ගාව තියෙනවා කියන දෙපසින්ම විසිද්ධ වූ තමාව දැකලා තමන්ට තමන් තුළ සුවම් සොම්නසක් උපදිනවා. මේ හතරෙන්දී ආස්වාසයයි කියලා කියනවා. දැන් මම මේ ටික අධ්‍යයනය කියන අපේ සූත්‍ර ගුරුනේ වලයි. එතකොට එදා බුදුරජාණන් වහන්සේ කුසල රට සැරිසරනකොට කාලාම උරුමේ දේශපුත්‍ර කියන නියංගමට ගියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහත් වික්ෂු සංඝයා සමග දේශපුත්‍ර කාමයට ඇවිල්ලා ඉන්නවා කියලා කාලාම උරු ආපු වෙලාවේදී කාලාම උරු බොහෝසෙන් බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි විජයචරණ සම්පන්නයි සුගතයි කියලා ඒ වගේම දක්ෂයි යක්තයි පණ්ඩිතයි ධර්මකරයි කියලා මේ වගේ මහා කීර්තිසත්‍යයක් ආන්ට ලැබුණා. අහල ඉබඳු රහතුන්ගේ දැකීම මනාමයි කියලා බුදුරජාණන් වහන්සේ හැටකෙන්ට ගියා. ගිහිල්ලා ඒ අය වන්දනා කරලා එකක් පසුක දෙගන්නකොට ඒ කාලාමුරු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාම භාගතු මහන්ස මේ කේසපුත්තගාවට බොහෝ සමන ප්‍රාඥයෝ ධර්ම ප්‍රචාරය සඳහා එනවා. ධර්මය කියලා දෙන්න බොහෝ අය එනවා. ඇවිල්ලා ඒ එන එන කෙනා තමන්ගේ අදහසම තමන්ගේ දෘෂ්ටියම ප්‍රකාශ කරනවා. අනිත් අයගේ අදහස අනිත් අයගේ දෘෂ්ටි බැහැර කරනවා. ඒවා හෙලා දකිනවා. ඒවට පහර ගහනවා. ඒවා තුච්ච හිස් බවට පත් කරනවා. තමන්ගේ අදහසම උසස්ව තබනවා. ඊගාවට කෙනෙක් ආවම එයත් එහෙමයි. අර ඉස්සෙල්ලා කෙනාගේ අදහසුයි ඒ දෘෂ්ටි ඔක්කොම හීන කරනවා. තුච්ච භාවයට පත් කරනවා තමන්ගේ අදහසම කියලා. එතකොට අපිට හැම වෙලාවෙම ප්‍රශ්නයක් අපි කොයි කෙනාගේ දේද සත්‍යයි කියලා ගන්නෙ? කවුද මුසාව බුරු කියන්නේ? කොයි දර්ශනයද හරි, කොයි කියන එකද හරි, කොයි එකද වැරදි කියලා අපිට ප්‍රශ්නයක් ඇති වුණා. අපිට හැකියාවක් තියෙනවා, විචිකිච්ඡාවක් තියෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාලාමිනේ තොපගේ විචිකිච්ඡාව සාධාරණ. විචිකිච්ඡාව කරන්න ඕනේ දැනම ඕගොල්ලෝ විචිකිච්ඡාව සැක කරන්න ඕනේ දැනම සැක කරනවා. එහෙම පෙන්නලා කරුණු 10ක් පෙන්නනවා. ඇසූ පමණකින් ගන්නට එපා. පරම්පරාවෙන් ආවට ගන්නට එපා. ත්‍රිපිටකයේ තිබුණට ගන්නට එපා. න්‍යායට තිබුණට ගන්නට එපා. තර්කයට ගැලපුණාට ගන්නට එපා. ආකාර පරිච්ඡේදකින් මේ මායිති ක්‍රමයේ මෙසේ විදෙහි කියලා ගන්නට එපා. කරුණු කාරණා හිතෙන් තර්ක කළ ගන්නට එපා කියලා මේ විදිහට කරුණු කාරණා පෙන්නලා මේ කාරණා 10න් එකකටවත් Tamanට හම්බ වුණාට ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ලෝකයේ අනුන්ගේ යමක් හම්බ වෙන්න තියෙන වටපිටාව ඔය කාරණා 10න් එකකට හෝ අනුගතව යම් කිසි කෙනෙක් යමක් විශ්වාස කළොත් දැක්කොත් එයා කවදාවත් මේ ධර්මයේ Taman තුලින් දකින්නේ නැහැ. එයා දකින්නේ අනුන්ගේ දර්ශනයක්, අනුන්ගේ දෙයක්. අනුන්ගේ දර්ශනයක්, අනුන්ගේ දෙයක් දකින තාක් විචිකිච්ඡාව කියනක නැති කරන්න බැහැ. අනුන්ගේ දර්ශනයක් අනුන්ගේ දෙයක් නැති කරන්න මේ ධර්මයක් දර්ශනයක් ගන්න තරම් විචිකිච්ඡාව නැති කරන්න බෑ. අපි කියමු කෙනෙක් කියනවා, අපි කියමු ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න තා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගන්න තා ඔයගොල්ලන්ට සැකය නැති කරන්න බෑ. ඇයි? ඔයගොල්ලෝ අනුන්ගේ ධර්මයක් දකින. ඒකයි ගොඩාක් දෙනෙක් මට මේ ළඟදී එක මහත්ෙක් කතා කරලා අහුවා, සුදු ජාතික ස්වාමීන් වහන්සේ නමක් හරියට අභිධර්මයේ බැහැර කරම පිළිගන්නේ නැහැ. ඉතින් ඒ ගෞරවන්තට කියන්න ඕනේ මොකද්ද? කර්ම මගෙන් ඇහුවා. මං කිව්වේ එක දෙයයි. අභිධර්මයේ හරි හෝ වැරදි කියලා අපි කියන්නේ කොහොමද? අභිධර්මයේ කියන එක හරි කියලා කියන්න හරි, අභිධර්මයේ වැරදි කියලා හරි කියන්න අපිට මෙම්මක් තියෙන්න ඕනේ. අපි ඒකේ පරතරිත ඉගෙනගෙන තියෙනවද? එහෙම නැත්නම් ඒක කුමන තැනක කුමන කෙනෙකුට කවද කියපු ධර්මයක් කියලා අපි දන්නවද? අනුන්ගේ දෙයක් තමන්ට වැරදි හෝ නිවැරදි කියන්න බෑ. කෙනෙක් බයිබලයේ වැරදි කියලා කියනවනම් ඒක වැරදි කියලා මම කියන්නේ. බයිබලයේ හරි කියලා කියනවනම් ඒකත් වැරදි කියලා කියන්නේ. දෙවියන් වහන්සේ ගැන හෝ බයිබලය ගැන හරි හෝ වැරදි කියන්න මට තියෙන හැකියාව මොකද්ද? මුස්ලිම්වරුන්ගේ කුරානයේ හරි කියලා කෙනෙක් කියනවනම් මම කියන්නේ ඒක වැරදි කියලා. වැරදි කියනවනම් ඒකත් වැරදි කියලා. කෙනෙකුගේ දර්ශනයක් මම කොහොමද හරි වැරදි කියලා කියන්නේ? බුදුහාමුදුරගේ ධර්මයේ තේමයි කෙනෙක් බුදුහාමුදුරගේ ධර්මයේ හරි කියලා කියනවනම් ඒක වැරදි. වැරදි කියලා කියනවනම් ඒකත් වැරදි. මම කොහොමද තව කෙනෙක්ගේ අදහසක් හරි හෝ වැරදි කියන්නේ? නමුත් ඒ කියන කාරණාව මාතුලට ආදේශ කරලා බලනකොට මාතුල ඒක කනේ නා. බයිබලයේ පෙන්නන කාරණාව මාතුලට ආදේශ කරලා බලනකොට මාතුල ඒක විද්‍යමාන නැත්තම් මට ඒක පිළිගන්න බැහැ. ආදේශ කරනකොට මාතුල ඒ ධර්මතාවය එදෙන මට ඒක පිළිගන්න පුළුවන්. පුරාණයේ තියෙන ධර්මතාවයේ මාතුලට යොදනකොට ඒක මට මාතුලින් මට දකින්න බැයි නා. ඒකයි මට වෙනවා පිටකින් පිළිගන්නේ නැහැ. පරම්පරාවෙන් පිළිගන්නේ නැහැ. මේක මෙහෙම වෙන්න ඇති කියලා පිළිගන්නේ නැහැ. ආකාර පරිවිතරකෙන් පිළිගන්නේ. ඒක උදේ අනුගතයක් පිළිගන්න තීත්‍යය යට. එතකොට පුරාණයේ තියෙන ධර්මතාවයේ කියනකොට ඒකේ තියෙන කාරණා මගේ ජීවිතයෙන් මට පේන්නේ නැහැ. එහෙනම් මට පිළිගන්න බෑ. මට පෙනෙන්නේ නැති දේ පිළිගන්න නොපිළිගන්න මට අයිතියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවනම් ඒක මාතුලට ආදේශ කළ බලනකොට මාතුලින් ඒක යෙදෙනවනම් මට ඒක පිළිගන්න පුළුවන්. ඒක තියෙන්නේ නැත්ත මාතුලින් දකින්න බැරි නම් මට ඒක පිළිගන්න බෑ. එතකොට මන් දැන් කිව්වොත් රුවන්වැලිසෑය ශ්‍රීමාව බෝධියයි දෙකම එක මළුවේ තියෙන්නේ කියලා කිව්වොත් ඕගලන්ට පිළිගන්න පුළුවන්ද වෙයිද? පිළිගන්න බෑ. ඒ පිළිගන්නේ. දැන් අපි නිකවට මම මේ කිව්වේ අනුන්ගේ දෙයක් අපිට කවදාවත් පිළිගන්න බෑ. මම ඒක කිව්වේ මොකටද කිව්වොත් දැන් ඕගොල්ලෝ ඕගලන්ට තියෙන දේට ඒක ආකාර පරිවර්තකයෙන් පිළිගන්න එපා කියලා කියන්නේ. ඔගොල්ලෝ ඕගොල්ලෝ තියෙන දේ ගලපලා කියන්නේ. නමුත් මම කිව්වේ මනෝමය රූපකේ මේ මළු දෙකම එක තැනක තියාගෙන මම හිතින් වන්දනා කරනවා කියන තැනක අදහසක් ඇති කරගෙන මම මනෝමය රූපේ බලාගෙන නම් කිව්වේ. ඔගොල්ලෝ කොහොමද ඒක වැරදි කියන්නේ? මට ඒක හරිද? ඔගොල්ලන්ට ගලපෙන වෙන්න පුළුවන්. ඒක අනුන්ගේ දෙයක් නම් අපිට කවදාවත් හරිව වැරදි කියන්න බෑ. මගේ මේ දේට ඔගොල්ලන්ට පුළුවන් ද හරි කියන්න එක්ක වැරදි කියන්න? මම මේක කියන්නේ මොන තැනක හිතාගෙනද මොන අදහසකින්ද කියලා දන්නවද? ඒ වගේ අනුන්ගේ දෙයක් කිසිම වෙලාවක අනුන්ගේ දර්ශනයකට හරි කියන්න හෝ වැරදි කියන්න බෑ. ඒ හින්දා කිතු දහම වැරදි හෝ හරි කියන්න යන්න එපා. මුස්ලිම් දහම හරි හෝ වැරදි කියන්න යන්න එපා. භගවත් ගීතාව හරි හෝ වැරදි කියන්න යන්න එපා. බුදු දහම හරි හෝ වැරදි කියන්න යන්න එපා. ඒ කියන කාරණාවන් ගත්තහම තමන් තුළට ආදේශ කරනකොට මේ ධර්මතාවයේ මාතුල විද්ධිමාන මේ කියන කාරණාව මගේ ජීවිතයේ පෙනෙනවා. සෝපතෝ භගවතෝ ධම්ම බුදුරජාණන් වහන්සේ මනාවකට මේ ධර්මයේ කියලා තියෙනවා කියලා තමන්ට ඒක පැහැදිලි නිසා තමන්ට ඒක පිළිගන්න පුළුවන්. අන්න ඒ මට්ටමට පත්වෙච්ච මනසකටයි සත්‍ය අවබෝධ කරගන්න ඕන. හරි, ඒකෙම අපි කාලාම සූත්‍රයේ මුගමු. ඒකෙ වෙන්නනවා ලෝභ, දේශ, මෝහ කියන ධර්මතාවය කෙනෙකුට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා අනුමානට තමන් තුලින්ම දැනගන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ කියන ධර්මතාවය හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද ඔයගොල්ලන්ට? අහිත පිණිස පවතින. අපේ සන්තානේ කෙනාගේ මනස තුල ලෝභ, දේශ, මෝහ කියන ධර්මතාවයේ උපන්නුත් යම් වෙලාවකදී ඒ ලෝභ, දේශ, මෝහ කියන ධර්මතාවය උපදවා ගත්තොත්, හාත්පස දැඩිකට ගත්තොත්, ඒ හේතුව නිසා හොරකම් කරන, සත්තු මරන, කාමයේ වර්ධය හැතරන, බොරු කියන වාදී අකුසල ධර්ම ලෝභ, දේශ, මෝහයෙන් වෙන්න පුළුවන්ද නැද්ද? වෙන්න පුළුවන්. ඒ ධර්මය බොහෝ කාලයක් තමන්ට හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස පවතිනවද, අවැඩ පිණිස පවතිනවද? එහෙනම් ඒ ධර්මයේ දුරුකට යුතුද, තබාගත යුතුද? දුරුකට යුතුද. ඒ ධර්මයේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ ධර්මයේ වැරදිද නිවැරදිද? වැරදි. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවද, ගරහනවද? ගරහනවා. ඒ ධර්මයේ දුරුකට යුතුද නැද්ද? දුරුකට යුතුද. එහෙනම් රාග, දේශ, මෝහ කියන ධර්මතා ටික දුරුකට යුතුයි කියන උත්තරේ ගත්තා. අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම කියන මේ ධර්මය, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ ධර්මය තමන්ට හිත පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද? හිත පිණිස පවතිනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවය කුසල මූලයක් කෙනෙක්ගේ సంతානයේ තිබුණොත් උපදවා ගත්තොත්, ඒ හේතුයෙන්, අලෝභ ස්වභාවයේ හේතුයෙන්, අද්වේෂ ස්වභාවයේ හේතුයෙන්, අමෝහ ස්වභාවයේ හේතුයෙන් හොරකම් කරනවා, සත්තු මරනවා, කාම වර්ධය කරනවා, බොරු කියනවා, රාගය පානය කරනවා, අනිත් අය දුකටපත් කරනවා කියන කාරණා වෙනවද?
නැහැ.
අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතුයෙන් එබඳු තමන්ට අවැඩෙන්න අහිත වෙනස දුක් වෙනස පවතින බොහෝ කාලයක් එබඳු මේ අකුසල කර්ම කෙරෙන්නේ. එහෙනම් ඒ අලෝභ, අද්වේෂ, අමෝහ තමන්ගේ సంతානෙ උපදවාගත යුතුද නැද්ද? උපදවාගත යුතුයි. ඒ ධර්මයේ කුසල්ද අකුසල්ද? කුසල්. වැරදි සහිතද නිවැරදිද? වැරදි රහිතයි, නිවැරදි. නුවණැත්තන් විසින් ගරහ කරනවද, ප්‍රශංසා කරනවද? එහෙනම් දැන් උත්තර දෙකයි ආවේ. මොකද්ද මේ කාරණා 10 එකකටවත් අනුගත පිටකේ තිබුණට කෙනෙක් කිව්වොත්, ගුරුවරයෙක් කිව්ව කිසිම දෙයකට එහෙම කියලා නතර වෙන්න එපා. තමන් තුළ ලෝභ, දේශ, මෝහ කියන ධර්මතාවයේ උපන්නොත්, තබාගත්තොත්, ඒක තමන්ට, අනුන්ට අවැඩ පිට අහිත පිණිස, දුක් පිණිස පවතිනවා. ඒක නුවණැත්තන් විසින් ගහන ලද්දක්, වැරදි සහිත එකක්. ඒක දුරුකට යුක්තක් කියන උත්තර ටික තමන්ට ආවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන ටික කුසල් හිත පිණිස පවතිනවා. ඒ කුසල ධර්මයේ උපන්නේ තමන්ටත් අනුන්ටත් අවැඩ පිණිස අහිත පිණිස දුක් පිණිස පවතින ධර්මය වෙන්නේ නැහැ. ඒකෙන් තමන්ටත් අනුන්ටත් බොහෝ කාලයක් හිත වැඩ යහපත පිණිස පවතින ධර්මය වෙන්නේ. ඒක කුසල් නිවැරදි තමතුළු උපදවා ගත යුතුයි කියන තරකාවනේ. දැන් ශාස්ත්‍රවරයෙක් හොයන්න ඕගොල්ලෝ ඊට පස්සේ තමන්තුළු රාගදේශ මෝහ, මෙන්න මේකයි රාගදේශ මෝහ තමන්තුළු උපදිනවා, තමන්තුළු පවතිනවා කියලා කියන්නේ.
ඒ රාග දේශ මොහ උපදින්නේ නැත්තේ පවතින්නේ නැත්තේ මෙන්න මේ විදිහටයි කියලා තමන් තුළම උපදින. ගති ටික පෙන්නන සාස්ත්‍රෝරේ කරගන්න. එතකොට ඒ අහගත්තාම ඕගොල්ලන්ට අන්තිමට තමන්ගේම චරිතයයි කියලා දෙන්නේ. මෙසක තමන් තුළම පවතින මේ මෙන්න මේකයි ලෝභ දේශ මොහ කියලා කියන්නේ. මෙන්න මෙහෙමයි ලෝභදේශයන්ගේ පැවැත්ම වෙන්නේ. මෙන්න මේ ධර්මයන්ට අලෝභදේශ අමෝහ කියලා කියන්නේ. මෙන්න මේ විදිහටයි මේ අලෝභදේශ අමෝහ ධර්මයන්ගේ පැවැත්ම වෙන්නේ කියලා තමන් තුළ වූ තමන් තුළ විද්‍යමාන වල ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ පැවැත්ම සහ අකුසල ධර්මයන්ගේ නොපැවැත්ම කියලා දෙයක් කියන්නේ. එතකොට ඒකව ඕගොල්ලන්ටම පේනවා. එතකොට මෙන්න මේ කාරණාව සත්‍යයි කියලා ගත්තාකි මොකද ඒ වෙලාවේදී ඕගොල්ලෝ තව කාගේවත් අදහසක් නෙමෙයි පිළිගන්නේ තමන්ම තමන් තුල දකිනින්මයි. ඒ නිසා අපි දැන් ඉස්සෙල් ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මයක් කියන අහිත පිණිස අවඩ පිණිස යම් ධර්මයක් ඉපදීම නිසා පංච දුෂ්චරිතේ වේනම් තමන්ටත් අනුන්ටත් අවඩ පිණිස පවතින නුවණැත්තන් විසින් ගරහා කරන වැරදි සහිත වූ දුරුකට යුතු ඒ අලෝභ අධිස අමෝහ කියන ගති ටික අපි දැන් තේරුම් ගන්නට ඕනේ ඉස්සෙල්ලා. අලෝභ අධිස ඒ ලෝභ දේශ මෝහ කියන ගති ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඊට පස්සේ මෙන්න මේ ලෝභ දේශ මෝහ කියන ගති ටික එහෙනම් පජහත අපි දුරුකට යුතුයි. ඒ ලෝභ දේශ මොහ කියන ධර්මතා දුරු කළාම අපිට උපදින ධර්මතාවයක් තියෙන අලෝභ දේශ මොහ. මෙන්න මේ ලෝභ දේශ මොහ කියන එක හඳුනගෙන ඒක දුරුකරන්න වේදිකා දුරු කරන අලෝභ අධේශ අමෝහ කියන ධර්මතාවය හඳුනාගෙන ඒක උපදවා ගන්න වේදිකා උපදවා ගත්ත පුද්ගලයාට ditta ධම්මව හතරාකාර සැනසෙල්ලක් තියෙනවා. එයාගේ ජීවිතේට මේ ලෝකේ උපෝමල හොයන්නේ සැනසෙල්ලෙන් ඉන්න දුක නැතුව ඉන්න තැන. මෙන්න මේ කාරණා දෙක තේරුම් අරගෙන වැරද්ද අයින් කළා නිවැරද්ද තුල ජීවිතේ පිටුවා ගත්ත කෙනාට ਦਿੱත් දම්ව හම් වෙන මොකද්ද සැනසෙලි හතරක්. ඒකත් අපි පස්සේ කතා කරමු. දැන් වැරද්ද නිවැරද්ද කියන එක අපි හොයාගමු. ලෝභ දේශ මොහ කියනකොට මේක පෙන්නුව ලෝභ දේශ මොහ කියන ධර්මය තමන් තුළ උපන්නේ උපදවා ගන්නේ හාත්පස මඩරාලද සිතින් යුක්තව ගන්නේ කියන වචනය. දැන් මේ ලෝභ ද්වේෂ මෝහයන්ගේ ඉපදීම සහ පැවැත්ම ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. අපිට ලෝභය කියන එක උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? තණ්හාව කියන එක උපදින්න පුළුවන් කොහෙද? පවතින්න පුළුවන් කොහෙද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවි සමාන නිවිති. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවි සමාන නිවිති. චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සහ තණ්හා උපජ්ජමාන උපජ්ජති නිවි සමාන නිවිති. එහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපන්න මෙන්න මේ ධර්මතා නිසා තණ්හාව උපදිනවා. තණ්හාව පවතින්නේ එයි. එතකොට අපිට ඇහැ රූප චක්කු විඤ්ඤාණය පිළිබඳ දැක්කොත් තණ්හාව උපදින්නා තණ්හාවට පවතින හේතු නැහැ. කන ශබ්ද සෝත විඤ්ඤාණය එතකොට තව පැත්තකින් ගත්තාම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන 6 බලාගෙන තමයි ලෝභ දේශ මොහ ඉපදිලා තියෙන්නේ. ඒ අනුව තමයි ලෝභ දේශ මොහ පවතින්නේ. එතකොට මේ ස්පර්ශ ආයතන හය පිළිසිඳ දැකීමෙන් ඕගලන්ට ලෝභ දේශ මොහ උපන් ලෝභ දේශ මොහ දුරුකරන නූපන් ලෝභ දේශ මොහ නූපදවන්න පුළුවන්කම හම්බවෙනවා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හය අපි කලින් කතා කළා මහා සලායතනක සූත්‍රයේම ඇහැ නොදන්නේ රූපය නොදන්නේ චක්කු විඥානය නොදන්නේ දුක් ක්ෂේත්‍රන අභෞවියයි කියලා. එතකොට මෙන්න මේ හැම වෙලාවෙම අපි වචනෙට මේවා හිතේ කියලා කිව්වට අපිට පිහිට හිටින්න බැරි. ඊ ඇහැ රූප නැත්තම් මේ කෙලෙසි යෙදෙන වස්තුව ගැන නුවණ නැති නිසා මම මෙතන ඉඳලා කියලා දෙන්න හදන කාරණාවම බොහොම සියුම්. මෙන්න මේ ටික ඉතාම උමනාවෙන් ආන්න කියලා මතක් කරගන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන ධර්මතා ටික වැය වෙලා යෙදිලා අපිට ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ රූපය. වාසන සටහන රූපය. එතකොට ඒ රූපේ හේතු ප්‍රත්‍යය වෙන රූපේ ඈත් රූපයත් ගැටුම නිසා හිත උපන්න නිසා මේ රූපේ පෙනෙනවා. ඈත් රූපයත් එක වෙනකොට මේ රූපේ පෙනෙන එක ඇති වෙනවා. එතකොට අපිට ඊගාව මොහොතේදී ඒ දැකපු දේ නැති වුණාට ඒ නැතිවෙච්ච නිමිත්ත අරගෙන ඊගාව මොහොතේ උපදින හිතේ උපදින නිමිත්ත හොඳට සිහිපත් කරගන්න. එතකොට උපමාව ගන්නම වෙනවා. තමන්ට එතකොට ඉස්තෙල්ලාම ඇස් ඉදිරි පිටට අපිට රූපයක් හම්බ වුණාම අපි රූප සටහනක් දැක්කා. දැන් ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඥානේ නැහැ. අපිට හිතෙන් දැන් සිහි කරන්න පුළුවන් තමන්ට තමන්ගේ අම්මා හෝ නැත්තම් දරුවා හෝ අපි එක පැතිදල ගෙදර ගමු. දැන් උදේ ගෙදරින් දැන් නම් ආවේ දැන් ඒ ගියේ දකි නැහැ නෑ. ගියේ පෙනෙන රූපායතනේ නෑ. ඒ අරමුණ දකින චක්කු විඤ්ඤාණය නෑ. දැන් හොඳට ගියේ කියන අදහස නිමිත්ත සටහන සිහි කරන්න බලන්න. සිහි කළාම ඔන්න අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් මේ සංඛාරය ඇතුළේ මේ සංඛාරයේ ආයෝහණයෙන් යුක්තයි. කියන්නේ බොහෝ දේ රැස් කරන්න පුළුවන්. උතන තියෙනවා දැන් අවිද්‍යාව කියේ මෝහය. මෝහයෙන් යුක්ත මේ හටගත්ත ගේ කියන චිත්තජ රූපේ නිමිත්තට. දැන් ඔය චිත්තජ රූපයත් එක්ක තමයි ඕගොල්ලෝ ගෙදෙට්ට කැමති කියලා ගෙදරගෙන යම්තා සෙනෙහස ආදරය කියන කාරණා ටිකක් තියෙන ඔන්නෝයි නිමිත්තටයි ඕගොල්ලෝ බඳින්. ගේ සිහි කරනකොටම අනේ හොරුවත් ආවද දන්නේ නැහැ, ගේවත් කැඩුවද දන්නේ නැහැ, කඩයිද දන්නේ නැහැ කියලා දුන්නත් ආලෝක සිතිවිලි ලෝකෙ ඇති වෙන්න පුළුවන්. දැන් ද්වේෂය. අවිද්‍යාව ඇත්ත නොදන්නාකම් ඇහැ රූප චක්කු විඥානයේ නිරෝධයෙන් නැත්තම් පවතින ඌදී ඌ විදිහට නොදන්නාකම තමයි මෝහය. ඒ මෝහයේ ප්‍රතිඵලයක් තමයි හටගත්ත මේ දේ කියන නිමිත්ත. මෝහය ඕගලන්ගේ මනසේ මෝහ ස්වභාවය සනුතහන් කරමින් මෝහයේ සංකේතය තමයි දැන් මේ වෙලාවේ උපන්න ගේ කියන නිමිත්ත. ගේ සිහි කරනකොට කැමැත්තක් ආසාවක් ඕනකම මගේ කියන හැඟීමක් තියෙනම් ඒක ඕකේ ලෝභය. ඔය ගේ දිහා බලාගෙනම ගේ හොරු කඩන්න පුළුවන්, ගේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණා ටික නිසා ඇති වෙන හැඟීමක් තියෙන දුන්න සාගත ඒක ද්වේෂය. ඔන්න දැන් ඔය ගේ කියන අදහසත් අදහස වටා පිටා විදිහින් කැමැත් අකමැත් කියන ටිකට තමයි ලෝභ දේශ මොහ කියලා කියන්නේ. ඔය ලෝභ දේශ මොහ උපදින්නේ, ඔය ලෝභ දේශ මොහ පවතින්නේ ඔය හිතේ ඇති නිමිත්ත ඕගොල්ලෝ ඇහැට රූපෙට චක්කු විඤ්ඤාණයට බඳින තාක් විතරයි. ඔය හිතේ ඇති වෙන නිමිත්ත පිරෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, නැති වෙන්න දෙන්නේ නැහැ. නැති කරන්නද ඔය නිමිත්ත ඕගොල්ලෝ ඇහැට ආйти රූපෙට ආйти චක්කු විඤ්ඤාණයට ආйти කියලා හිතන තාක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යමක් ලෝකයේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඇද්ද ඒ ඇහැ නිසා මේ ලෝභය පවතිනව, ඇහැ නිසා මේ ලෝභය උපදිනව කියන කාරණාව. දැන් කොහොම හිතේ ගතියක් හිතේ නෙගේ කියන නිමිත්තක් කියලා ඕගලන්ට පේන්නේ නැහැ, ඕගලන්ට තේරෙන්නේ නැහැ. ඕගලන්ට හිතෙන්නේ ওই නිමිත්ත උපදිනකොට කොහෙද? බාහිර භවයේ මැරෙනවා, බාහිර තියෙන ගේ සිහිුනේ කියලා. ඒක මෙතන හතර කරන්න බෑ. ඊට පස්සේ බලන්න ගියාම මේ කර්මයේ විපාකයක් හැටියට විපාක විඳින්න පුළුවන් විදිහට ධාතුව සැකසෙනවා. ඇහත් රූපය තියෙන තැනක ඇහත් රූපයක් තියෙන තැනක චක්කු විඤ්ඤාණය උපන්නාම ස්පර්ශ නිසා සංඥාවක් උපදිනවා. තව පැත්තකින් ගත්තොත් අපි එක රූපෙන් ගත්තොත් දැන් ඕගොල්ලෝ ගෙදර යනවා කියලා කරන්නේ ඔය හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ රාශි වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැන තමයි හොයාගෙන යන්නේ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශියක සතර මහා ධාතු හැදී දකින්න කොටම දැන් මෙතනදී කියලා හිතාගත්ත නිමිත්තයි ඒ නිමිත්තට බැඳපු විස්තර ටිකයි ෂණිකවම ඔයගලට යදෙනවා. එතකොට ඕගලන්ට ආපහු පෙනෙන්නේ මේ හිතේ තියෙන ගතිතික ධාතු. එතකොට මේ රාග දේශ මෝහ කියන ගති ටික හැමදාම අනාත්ම ස්කන්ධ ටිකට බහලලා ස්කන්ධ ටික එක්ක අවිද්‍යාවෙන් ගොතවල තමයි අපි මනසේ පවත්වලා තියෙන්නේ. දැන් අම්මා කියන කාරණාවත් ගන්න කෙනා කෙනාට අම්මා ඉන්න පුළුවන් තමන්ගේ අම්මා නැති වෙන්න පුළුවන්. එතනද කිය ඉන්නවා සහ නැති වෙනවා කියන කාරණාවේ වෙනසත් අපි බලමු. අම්මා කියලා සිහි කරනකොට අපිට හොඳට ඒ චිත්තජ රූපේ ඒ නිමිත්ත සටහන අපිට උපදවා ගන්න පුළුවන්. ඉතින් ඒ උපදවා ගන්නකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මොහොන්න කර්ම නිමිත්ත. ඒ නිමිත්තම පෙනී ඉන්න අවිද්‍යාවේ සංකේතයක්. නැත්තම් මෝහයේ සංකේතය තමයි මෙහෙම නිමිත්තක් හම්බ වෙන බව. ඕම නිමිත්තක් උපන්නොත් දකින්ද මේ මෝහය උපන්නා කියලා දකින්ද. ඒ නිමිත්ත සිහි කරනකොට අනේ වගේ අම්මා කියලා අම්මා ගැන යම්තා පෙනහස ආදරය කියන ගති ටිකක් ඉදී නම් ඒක මොකද්ද? ලෝභය. එතකොට අම්මා ගැන අමනාපකමක් ඉදේනා එක ද්වේෂය. ඔන්න දැන් හිතේ මේ ඔක්කොම අම්මා ඉන්නේ නිමිත්තක් තියෙන්නේ. එතකොට දැන් අම්මා කියන ලෝභ දේශ මෝහ තමයි දැන් මේ මනසේ තියෙන නිමිති ටික. අම්මා බලන්න ඕනේ කියන කාරණාව නිසා ඒ නිමිත්තට තියෙන කැමැත්ත නිසා අපි බලන්න යනවා කියලා කියන්නේ ධාතුව හදා ගන්නවා, භවය හදා ගන්නවා කියන එක. ඒ කරන්නේ අපේ හිතේ තියෙන අපි කැමති හැඩේ නිමිත්තට ගැළපෙන රූප හොයනවා අවකාශ ධාතුවේ. එතකොට අවකාශ ධාතුවේ මේ විදිහේ උපාදාය රූපයක් නිර්මාණය කරන්න පුළුවන් විදිහට රාශි වෙච්ච සතර මහා ධාතුවයි ඔය. අපි හිතාගෙන ඉන්නේ හිතේ තියෙන විදිහට වර්ණ සතහනක් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණය කළ තියෙන සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාශියකින් සතර මහා ධාතුවයි අපි හොයාගෙන යන්නේ. හොයාගෙන ගියාම ඇස්ති ත්‍රිපිටක අවකාශ ධාතුව තුල රාශි වෙච්ච සතර මහා ධාතු තව පැත්තකින් ගත්තාම කනගුණ ආහාර බත් පාන් කෝපි මුං ඇට කියන මේ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් නහරාදී කොටස් ටිකක් අවරාගෙන තියෙන තැන පෙනෙන මෙන්න මේ වර්ණ සටහන ඇසිද්දි පිටට එන්නේ. එනකොටම ඒ රූපේ පෙනෙන්න කලින් දැන් අපිට අම්මා කියන විස්තර ටික මනසේ තියෙනවනේ. ඔන්න ওই විස්තර ටික ආවම අපේ මනසේ එදෙනවා. අපේ මනසේ එදෙනවා. එතකොට දැන් අපි දන්නේ නැත්තම් රාග දේශ මොහ කියන මේ කර්ම ටික හේතු වුණා විඥාන නාම සලයන් පස්ව වේදනා කියන මේ විපාක ස්කන්ධ ටික උපදවන්නේ. ඒ විපාක ටික උපදිනකොටම ආපහු මේ කර්ම කෙලස් ටික මගේ මනසේ එදිලා කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති වුණාම අපි අපේ හිතේ තියෙන ගති ටික දකින්නා අන්නාර සතර මහා ධාතුයි. අපිට පෙනෙන්නේ හිතේ තියෙන ගති ටික සතර මහා ධාතුයි. සතර මහා ධාතු වල හිතේ තියෙන ගති ටික බැඳලා තියෙන තාක් හිතේ මේ ගති හිඳෙන්නේ නැහැ. ආශ්‍රය ක්ෂය වෙන්නේ නැහැ කියලා කියන්නේ. ලෝභ දේශ මොහ දුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපේ හිතේ තියෙන ගති සතර මහා ධාතුවට බහල සතර මහා ධාතුව නිසා අපේ ගති උපද්දවා ගන්නවා නම් මෙන්න මේ වෙලාවට හරියට මේ ඔය ටෙලිවිෂන් එකක චුද්ධ තරංගයක් වගේ වැඩක් අපි කරන්නේ. දන්නවද? ඔය ලොකු කනෝලි මොකද කරන්නේ? විකාශනය කරන මධ්‍යස්ථානයේ මේ චුද්ධ තරංග ඉතාමත් අධි ප්‍රබල ශක්තියකින් පොළොවට දීලා පොළොවෙන් එන මෙවියක තමයි අපි ගන්න. එතකොට ඕනම තැනක වේගයෙන් එන. කනෝලින් එන්න ගියාම පරක් වෙන නිසා පොළොවට දීලා පොළොවෙන් තමයි ගන්න පරාවර්තනය කරන්නේ. එතකොට ඉක්මනට අතලින් කොළඹ ඒ ඕන තැනක විකාශනය වුණා තප්පර ගානකින් අපිට මේක හම්බ වෙනවා. ඒ සිද්ධියමයි අපි කරන්නේ. අපේ මනසේ තියෙන ගතිය සතර මහා ධාතුවට විකාශනය කරලා එතනින් බෙදර ගන්න එක තමයි අපව මනතර ගන්න. එතකොට හොඳට නුවණක් තියෙනවා නම් බලන්න දැන් අපිට මේ දැනුත් අපේ මනස තුල හිතට සිහි කරගන්න පුළුවන්. අපේ අම්මා නැත්තම් මගේ පුතා මගේ දරුවා හිතට සිහි කරගන්න පුළුවන්. ඒ හිතේ තියෙන චිත්තජ රූපේට ඒ නිමිත්ත අනුව මේ මගේ දරුවා මේ මගේ අම්මා කියන හැඟීමත් එක්ක තමයි විස්තර ටික අපි සම්පූර්ණ හිතේ තියෙන නිමිත්තට බැඳලා තියෙන්නේ. ලෝභ දේශ මොහ කියලා කියන්නේ මේ හිතේ තියෙන හිතට සීකරන්න පුළුවන් මෙන්න මේ කර්ම නිමිත්ත මට්ටම. අපි හිතාගෙන ඉන්න දරුවා බලන්න කියලා ගියොත් නැත්තම් අම්මා බලන්න කියලා ගියොත් අපි කරන්නේ මොකද්ද? කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියත ධම්මස් නහර තියෙන කුණුප කොටස් ටිකකින් යුක්ත රූපයක් තමයි ඇති ඉදිරි පිටට හම්බ වෙන්නේ. හම්බ වෙනකොටම අපිට දැන් තියෙන දරුවා කියලා සිහි කරන්න පුළුවන් මේ දැන් මනසේ තියෙන ගතිය අර රූපේ දකිනකොට මාව මනසේ එදෙනවා. එතකොට බලන්න හොඳට අපි කිසිම දවසක ඇසුරු කළා තියෙනවද ඇසුරු කරන්න පුළුවන් වුණාද කියලා බාහිර රූපයක් නිසා දරුවේ කොහොම අම්මා කෙනෙක් අපි මේ රූප ටික උදව් කරගෙන තමන්ගේ මනසේ තියෙන කර්ම කෙලස් ටික උපද්දලා පවත්ලා තියෙන කාරණා විතරක් නෙමෙයිද කරලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න ওই ටික යම් කිසි කෙනෙක් දැක්කොත් මේ සතර මහා ධාතුවේ කලකිරෙනවා. එයා දකින්න සතර මහා ධාතුව හරියට විසගුරු සර්පයෙක් වගේ කියලා. අපේ මනසේ තියෙන කර්ම ගතිය, කෙලෙස් ගතිය උපද්දවන්න පවත්වන්න උපකාර කරලා තියෙනවා මිසක ස්පර්ශ ආයතන ඒකට වඩා යමක් කිසිවක් කරලා නැහැ. මේ ස්පර්ශ ආයතන හය අපිට කරලා තියෙන එකම දේ තමයි මොකද්ද? අපේ මනසේ තියෙන කර්ම සහ කෙලෙස් ටික උපද්දවන්න පවත්වන්න උපකාර කරලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. අද අපි හිතාගෙන ඉන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන් අපේ ජීවිතේට වාසනාව ගෙනත් දෙන සැනසිල්ල ගෙනත් දෙන වස්තු ටික තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයයි කියලානේ. අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් ඕකෝම තියෙන්නේ ස්පර්ශ ආයතන හය කියලා අපි හිතාගෙන ඉන්නේ. නමුත් ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ මොකද්ද? යථාර්ථ වශයෙන් ගත්තාම අපි ගාව තියෙන කෙලෙස් ටික උපද්දවන්නහා පවත්තන්න උපකාර වෙච්ච එකම ටික. ඒක යාදී දෝපෝ සූත්‍රයේ වෙනවා. ලෝකයා සර්පය හතර දින ආවරණ කොටයි ඉන්නේ. ඈ මේ මගේ දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි වල්ලි මේ මම කියලා. නමුත් ඉන්නේ සර්පය හතර දිනක්. ඉතකොර සර්පය හතර දින. ඉතින් යම් වෙලාවක ඕගලන්ට පුළුවන් වුණොත් මොනවාම හෘදයක් හිතින් හිතලා නැවත නැවත ඇලීමට ගැටීමට හෝ හිතින් මොන හෘදේ චිත්තජ රූපයක් උපදලා හිතන කොට වෙනදට දැන් ඒ චිත්තජ රූපයෙන් ඒ නිමිත්තම ඕගලන්ට හඳුනා ගන්න පුළුවන් නම් මේක තමයි මේ රාග දේශ මොහ කියලා කිව්වේ. මේ ධර්මයේ උපන්න කල්ලි තමයි තමන්ට අවැඩ පිණිස පවතිනවා කියලා කිව්වේ. මේ ධර්මයේ තියෙනකොට තමයි හොරගම් කිරීම සත්‍ය වැරදීම කාම වර්ධ ඇතිවීම බොරුකම් කියන අකුසල ධර්ම වෙන්නේ. මේ ධර්මයන්ගෙන් යුක්ත මනසයි වැරදි සහිත මේ ධර්මයන්ගෙන් යුක්ත මනසයි නුවණැත්තන් විසින් ගර්හා කරන ලද්දේ කියලා තමන්ට හොඳට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මතාව ටිකයි මම දුරු කළ යුත්තේ කියලා ඔගොල්ලෝ තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඔගොල්ලෝ දන්නවා මම මේ හිතේ තියෙන නිමිත්ත gedara weva amma weva daruwa weva මම එහෙම සිහි කරගෙන ඒක බලන්න කියලා ගියොත් මගේ ඇස් ඉදිරි පිටට නම් ගෙවල් හම්බ වෙන්නේ නැහැ, දරුව හම්බ වෙන්නේ නැහැ, අම්මල හම්බ වෙන්නේ නැහැ. අවකාශ ධාතු අමුරාගෙන එක එක හැඩයට රාශිවල තියෙන සතර මහා ධාතු රූප කියන්නේ එබඳු රූප ඇතිදිරි පිටට එනකොට මේ හිතේ තියෙන මෙබඳු ගති ටික ආපහු හිතේ එදෙනව නේද කියලා ඔහු සම්මර්ෂණය කරනවා, ඔහු විදර්ශනා කරනවා. මේව කරනකොට කරනකොට ඔගලන්ට එක කාරණාවක් වෙනවා. මේ දරුවා කියලා හිතේ සිහි කරලා බාහිරට යන්නද බාහිර තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතු ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු සතර මහා ධාතු රූපී කියලා පේනවා. දකින්නකොට මේ ගතිය සිහි වෙන්නේ කියලා තේරෙනවා. එහෙම තේරෙනකොට මෙහි ඉඳන් හිතන්න හදනකොට මේ හිතන්න තී කියලා තී කරන තමන්ගේම මනසට යට තේරෙනවා. යන්න බෑ ධාතුව ප්‍රකටයි, සිහි කරන්න බෑ තමන්ගේ අවිද්‍යාව සම්පස්යෙන් උපන්න සංකාරය ප්‍රකටයි. එතකොට මේ මනසෙන් රාග දේශ මොහයන් හඳුනා ගන්නකම උපකාරයි ස්පර්ශ ආයතන හය. නූපදවන්න ස්පර්ශ ආයතන හරි ඇත්ත ඇති ඇති දැකීම උපකාරයට අවිද්‍යා නිරෝධින් සංකාර නිමිත නිරුද්ධ වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් රාග දේශ මොහ ටික හඳුනාගෙන ඒක දුරු කරන්න උත්සාහවත් වෙයි නම් ඒකයි රාගක්ඛයෝ දේශක්ඛයෝ මොහක්ඛයෝ නිබ්බාන. රාග දේශ මොහයන් ක්ෂය බවයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඕගලන්ට මේ රාග දේශ මොහයන් යුක්ත නිමිති ටික සම්පූර්ණ නැති වුණොත් ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය වූ ශුන්‍යතාවේ විතරයි තිබුණේ. සතර මහා ධාතුන්ගේ ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය විතරයි තිබුණේ. අනිමිත්ත බව අප්‍රනිහිත බව විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම තමන් දත යුතුයි මේ රාග දේශ මොහ කියන කාරණා ටික හේතුයි කියන එක. රාග දේශ මොහ කියන කාරණා ටික තමන්ගේ මනසේ තියෙන්නේ කියන කාරණාව මේ ටික දුරු කරන්නට ඕනේ කියන කාරණාව. එතකොට මේ රාග දේශ මොහ කියන ධර්මතා දුරු කළාම උපදින පිහිටන මට්ටම තමයි අලෝභ අද්වේෂ අමෝහ කියන මානසික මට්ටම. ඒ අලෝභ හේතුයෙන් අද්වේෂ හේතුයෙන් අමෝහ හේතුයෙන් මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් ස්පර්ශ කරන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්නේ නැහැ. තමන් ස්පර්ශ ආයතන හයේ දකින්නේ නැහැ. අපි අර එදා ගිය පරියායේදී මේක තේරෙන්නේ නැත්තම් අපි කතා කරන පුටුවක් හදු බලුව ගැන ඒ විදිහටම යම් කිසි වඩු වාත්තේ ඉස්සෙල්ලාම තමන්ගේ මනසේ චිත්තජ රූපයක් හදා ගන්නවා, පුදුවක් හිතේ හදා ගන්නවා. මෙන්න මේ ටික හොඳට ගන්න ඉස්සෙල්ලා ටික තේරුම්නේ නැත්තම් වඩු මහත්යෙක් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම තමන්ගේ හිතේ නිමිත්තක් හදා ගන්නවා, චිත්තජ රූපයක් උපද්දවා ගන්නවා. උපදවාගෙන ඒකට නම් කරනවා පුදුව කියලා. දැන් පුදුවක් හදන්න ඕනේ. දැන් බාහිර භෞතික ලෝකයේ හැම දෙයක් නිර්මාණය වෙලාම නැහැ කියන්නකො. එතකොට එයා හිතේම සැලසුම් කරනවා මං හදන පුටුවට ඇඳ මෙන්න මේ විදිහට ලියවැලක් දාලා මෙන්න මේ විදිහට සිංහමුණක් දාලා හදනවා. ඉතින් පුටුවේ කකුල් වලට මෙන්න මේ වගේ හැඩතලයකුත් දාන හේතු වෙන ඇත්තට මේ වගේ රටාවකුත් හදනවා කියලා හිතේ හොඳට ඉතල සැලසම් කරලා නිමිත්තක් හදා ගන්න. ඔන්න ඔය නිමිත්ත මට්ටමට තමයි ලෝභ දේශ මෝහ කියලා තව පැත්තකින් කිව්වේ. නිමිත්තට දැන් මේ හදාගත්ත කර්ම නිමිත්තට හිතේ හදාගත්ත නිමිත්තට නම් කළා පුටුව කියලා. දැන් මොන පුටුව නැත්තම් මනසේ රූපයක් හදාගත්ත ඉස්සර වෙලා ඔය රූපෙත් එක්ක තමයි ලෝභ දේශ මොහ ගති ටික ඔක්කොම තියෙන්නේ. දැන් මේ රූපෙ හදාගන්න තියෙන ඕනේ කමට, ඒ කියන්නේ මේ නිමිත්ත එක්ක තියෙන ලෝභ දේශ මොහයන්ගේ ක්‍රියාකාරීත්වයක්මයි, මෙයා මොකද කරන්නේ කියතත් අඳු මිටි ටිකක් අරගෙන කැලේට යනවා. දැන් ඔය හිතේ තියෙන හැඩේ කොහෙවත් නිර්මාණය වෙලා නැහැ සතර මාසාත්‍රිත. කියතත් අඳු මිටි ටිකක් අරගෙන කැලේට යනවා. කැලේට ගිහිල්ලා ගහක් කපනවා. දැන් ගහක් ගන්න, ගහ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව සතර මහා ධාතුවේ යුක්ත ධර්මය. පොළොවේ පටවි ස්වභාවය නැත්තම් පස් නැතුව ගහක් හැදෙනවද? දිය නැතුව ගහක් හැදෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය නැත්තම් හැදෙන්නේ. අවශ්‍ය විදිහට වාතය නැත්තම් හැදෙන්නේ. එතකොට මේ ඕජා සාරය උරා ගන්නවා කියලා කියන්නේ පොළොවේ සතර මහා ධාතුන්ගේ ඕජා ගුණය තමයි මේ ගහකටත් උරාගෙන හැදෙන්නේ. එතකොට මේ සතර මහා ධාතුන් යුක්ත රූපයක් තමයි ගහ කියලා කියන්නේ. දැන් මේ වඩු මහත්ය හිතේ හදාගත්ත පුටුවකුයි පුටු සැලැස්මකුයි ඇතුව ඒක හදාගන්න තියෙන ඕනෙකමත් නිසා, ඒ කියන්නේ රාග දේශ මෝහ කියන තුන් ටිකම ඕකේ තියෙනවා. එතකොට ඔය ටික නිසා හියත් අඳුමිටි ටික ගෙනිහිල්ලා ගහ කපලා කෑලි කෑලි වලට ඉරලා හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩේ එන කම්ම අවකාශ ධාතුවේ රාජික. දැන් මෙයා පුටුවක් හදනව නෙමෙයි, මේ සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාජි කරනවා. දැන් ගහ කියන එකේ තියෙන පටිගාපෝ තේජෝ වායුවේ සතර මහා ධාතුව කියලානේ. සතර මහා ධාතුව හිතේ තියෙන හැඩේ බලාගෙන අවකාශ ධාතුවේ හිතේ තියෙන හැඩේට තියෙන. කොතනක හරි වැරදුනොත් ආපවේග මකනවා. දැන් වැරදි කියන්නේ මෙයාට නිම්මක් තියෙන්න බෑ. මොකද අර හිතේ තියෙන රූප සටහනට බලාගෙන තමයි මේ ගලපලා තමයි හදන්නේ. ඔන්න හිතේ තියෙන සටහන හරියටම හදලා ඉවර නොකොට දැන් හිතේ තියෙන පුතුව සතර මහා ධාතුවේ නිර්මාණය කරලා ඉවර වෙනකොටම මොකද වෙන්නේ? නිර්මාණය වෙච්ච සතර මහා ධාතු රූපය බලාගෙන හදන්න උපකාරී වෙච්ච ගති ටික මහබෝ මනසේ දෙනවා. යෙදෙනවා. එතකොට දැන් මනසේ තියෙන කර්ම කෙලෙස් ගති ටික නිසා මේ සතර මහා ධාතු රූපය හදලා සතර මහා හැදුණු සතර මහා ධාතු රූපය නිසා ඒ මනසේ තියෙන කෙලෙස් කර්ම ගති ටික ආපහු මනසෙම යෙදුණා. දැන් සිතේ තියෙන ගතියට හදපු රූපය බලාගෙන රූපය හදන්න උදව්වෙච්ච ගති ටික මනසේ යෙදුණා කියනක නොදකිනකොට ලෝකය දකින්නේ මොකද්ද? මෙන්න මේ සතර මහා ධාතු රූපය පුටුවයි කියලා. අවකාශ ධාතුවේ රාශි වල තියෙන සතර මහා ධාතු කෑලි ටික වෙනස් වෙන ගානේ විපරිණාම වෙන ගානේ අඬනවා වැළපෙනවා ශෝක කරනවා දුක් වෙනවා. මොකක් නිසාද? පුටුවකට ආස කරලා පුටුවකට බැඳිලා. දැන් පුටුවයි කියන දැක්ම තියෙන. නමුත් හොඳට බලන්න මනසේ තිබුණු පුටුව කියන ගති ටික නිසා රාජි වෙච්ච සතර මහා ධාතුවත් ඒ සතර මහා ධාතු රූපේ බලාගෙන මනසේ මැදිරිච්ච ගති ටිකක් තමයි පුටුව. එතකොට අපි මේ ඇත්ත නොදකින තාක් පුටුවක් එක්ක සැප දුක් විඳින එක නතර කරන්න බැහැ. මේ මුළු ලෝකයක්ම සතර මහා ධාතුවේ පුටු වලින් සතුටු වෙනව දුක් වෙනව. ඔය විදිහ තමයි මේ සතර මහා ධාතුයි අපි අම්මා තාත්තා දුව පුතා දකින්නේ. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයේ මේ ලෝකයට දේවල් කාරණා ලැබෙන්නේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ සතර මහා ධාතුයේ ඉන්නේ. සතර මහා ධාතුයේ තමන්ම දකින්නේ මෙන්න මේ වැරද්ද නිසා. ඔය වැරද්ද ලියාගත්තේ නැතුව ඔය වැරද්ද ලියා ගන්න බැරුව අනන්ත අපරිමාණ සංසාරික අපි දුක් විඳිනවා. ඉතින් මෙන්න මේ වැරද්ද ඔගලන්ට බණ අහන්න හම්බ වුණොත් බුදුහාමුදුරන්ගේ බණව තව කාගේවත් බණ නෙමෙයි. ඕගොල්ලන්ට වෙලා තියෙන දේ අහගන්න තව පැත්තකින් බැලුව සාත්‍රය කාණ්ඩ ගියා වගේ. තමන්ට වෙලා තියෙන දේ මෙන්න මේකයි කියලා කවුරු හරි පෙන්නනවා නම් මේක මට පෙන්නගන්න පිළිගන්න පුළුවන්. දැන් මම මෙහෙම කිව්වොත් වඩුව කිසිම වෙලාවක පුටුවක් හැදුවේ නැහැ. එයාට පුටුවකින් දුක එන හැටි හා පුටු එයාට පුටුවකින් දුක් විඳින හැටි හා පුටුවකින් දුක් විඳින දුක හැදුණු හැටි හා එයාගේ පුටුවකින් දුක් විඳින දුක නැති වෙන හැටි මම මේ කියන්නේ. හැම වෙලාවෙම හිතේ චිත්තජ රූපයක් නිමිත්තක් හදාගෙන නිමිත්තට පුටුව කියලා සිහිපත් කරලා ඒකට සතර මහා ධාතු ඒ ගතියට සතර මහා ධාතු රාශි කළ රාශි විච්ච සතර මහා ධාතුව ආපහු මනසේ යෙදෙනවා. මේ සිද්ධිය නොදන්නාකම නිසා එයාට අර සතර මහා ධාතු රූපයේ පුටුව කියලා නිර්මාණය වුණා. එයාට අන්න එයාට දුක් වූ රූපස්කන්ධය උපන්න රූප උපාදාන ස්කන්ධය උපන්න පුටු උපාදානයේ තිත වූ උපාදානයේ ගන්නා ලද රූපස්කන්ධය යෙදුණා. රූප උපාදාන ස්කන්ධේ පුටුව. එයා පුටුව කැඩිච්ච නිසා, පුටුව දිලිච්ච නිසා, පුටුව හොරුගත්ත නිසා, පුටුවක් නිසා විඳින දින දුක් ටික එයා විඳිනවා. දුකට හේතුව මොකද්ද? මේ පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ. අවිද්‍යාවෙන් හටගත් කර්ම නිමිත්තටයි පුදුව කියලා බැන්දේ හිතේ තියෙන නිමිත්ත දිහා බලාගෙන සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි කළා. ඒ රාශි වෙච්ච සතර මහා ධාතු දකින්කොට ඒක හදන්න උදවිච්ච ගති ටික මාතුල හේතුන නේද කියලා ඇත්ත ඇති හැටි නොදන්නා කමයි. නොදන්නා කම නිසා හේතු වෙන මේ කර්ම කෙලස් කියන ගති ටිකම මේ දුකට හේතුව තියා. මේ දුක් ටික පුටුවකින් එන දුක යට නැති වෙනවන නැති වෙන්නේ කොහොමද? මේ අවිද්‍යා කර්ම තණ්හා කියන පුටුව හිතේ පුටුව කියන හිතේ නිමිත්ත නිසා සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි වුණා. රාශි විච සතර මහා ධාතු දකින්නකොට මේ ගති ටික මගේ මනසෙම යෙදෙනවා නේද කියලා දැක්කන එයාට බාහිර පුටුවකින් බාහිර සතර මහා ධාතුයේ පුටුවක් නිසා විඳින දුකෙන් මිදේ. හැබැයි ඇඟේ හැපුණොත් සැප දුක් ලැබෙයි. ඒ පුටුවක් ඇඟේ හැපීම නිසා දුක් විඳින සැප විඳින එකක් නෙමෙයි. ධාතු මාත්‍රය ධාතු මාත්‍රය කිස්පර්ශ වෙච්ච නිසා මේ සැප විඳිනවා කියන දුක එනවා කියන දඩකින් ඉඳී ඒක තමයි සෝපදීස නිබ්බාන කියලා කියන්නේ. ඒ වගේ එතකොට එයාට පේනවා මෞහල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි, වියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්නලා මහණි පටිච්ච සම්පදායේ දන්නා වූ සුතව තාරේ ශ්‍රාවකෙක් කරෙන්න වෙන කවුරුත් මේ වචන පිළිගන්නේ නැහැ කියලා කිව්වා. මේ ලෝකෙට වෙලා තියෙන්නේ මොකක්ද කියන කයට පෙන්නනවා. දැන් අර වඩුව පුටුවක් හිතේ හදාගත්තා වගේ දැන් ඕගලන්ට මෙතන ඉඳන් සිහි කරන්න පුළුවන්. ගෙදර සිහි කළා මේ ගෙදර කියන හැඟීම ඇති කරගෙන ගෙදර බලන්න ඕන කැමැත්ත ඔය කියන ගති ටික තියෙන. ගෙදර බලන්න යනවා කියලා හිතාගෙන යනකොට වෙන්නේ අර වඩුව ගස් කපල අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි කළා වගේ තමන් හිතාගෙන හැඩේට අවකාශ ධාතුව තුල සතර මහා ධාතු රාශි වෙලා තියෙන රූප මිටි හම්බෙන තාක් යන. ඒ රූපෙ මේ කර්මයේ විපාක කියලා කියන්නේ මේ හිතේ තියෙන හැඩේට සමානව අවකාශ ධාතු තුල රාශි වෙච්ච සතර මහා ධාතු මිටි හම්බ වෙනවා. හම්බ වෙනකොටම වඩුව අර රූපේ හැදුවා වගේ මේ දැන් gedara කියන gati tikama පෙන්නකොට යෙදෙනවා. නව මේක නොදන්නා කම නිසා ඔගොල්ලෝ සතර මහා ධාතුයේ ගියේ දකිනවා. ගියේ හොරු කරනොත්, ගියේ පිච්චුනොත්, ගියේ නැති වුනොත්, ගියේ විනාශ වීම නිසා ඔගොල්ලෝ දුක් වෙනවා. ගියේ හොඳට ලස්සන කළා, ගියේ සරසලා, ගියේ පිරිසිදු කළා ඔගොල්ලෝ සතුටු වෙනවා. ඒකයි ගියේකින් සතුටු වෙනතා, ගෙදරකින් දුක් විඳිනතා ඔගොල්ලෝ ගෙදරින් සතුටු වෙනවා නම් ලෝභය, ගෙදරකින් දුක් විඳිනවා නම් ද්වේෂය. ගෙදර කියන කමෝහය. අන්තිමට මේ ලෝභ දේශ මොහ හිතේ තියෙන gati ටික පවතින නිසා උපදින සතර මහා ධාතු ඇසුරු කරගන්න. ඊට පස්සේ ඔය විදිය තමයි වඩු මාත්‍ය ඉස්සෙල්ලාම හිතේ පුටුවක් හැදුවා වගේ තමයි දැන් ඕගලන්ට මෙතනක දරුවා කෙනෙක් සිහි කරගන්න පුළුවන්. තාම නිර්මාණය වෙලාවක් නැහැ. කැලේ gas ටික විතරයි තියෙන්නේ. වඩු මහත්තයාගේ අතේ අඩු මිටි නියන් ටික විතරයි තියෙන්නේ. හිතේ එහෙම කැලේ ගස් ටික තියෙද්දි අතේ අඩු මිටි ටික තියෙද්දි හිතේ හැදෙන දැන් කලම කුටුවක්. ඒ කියන්නේ නිමිත්තක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්තජ රූපයක්. නිමිත්තක්. ඒක ඉස්සෙල්ලාම අවිද්‍යාව සංකාර කියලා ඉස්සෙල්ලා නිමිත්ත නම් කරන්නේ ධාතු මේ නිර්මාණය වෙලා නැහැ. එතකොට හිතේ තියෙන නිමිත්තටයි නංගලේ පුටුව කියලා ඒකටයි නොයෙක් නොයෙක් විදිහේ විතර්කයන්ගෙන් මේ නිමිත්ත සැරදුවේ. ඒකයි රූපං රූපත්ත සංකතං අභිසංකරන්ති इति සංකාරෝ. රූපේ හැදීම පිණිස රූපයක් හිතේ හදා හිතේ පිළියෙල කළ සකස් කරගත් එකද සංකාර කියලා කියනවා. රූපන් රූපත්තාය රූපේ පිණිස රූපයක් පිළියෙල කළ සකස් කරගන්නවා. ඔය සංකාර. සංකාර නිමිත්ත. ඊට පස්සේ හිතේ තියෙන හැඩයට අඳු මිටි ගස් කොළන් තියෙන තැනක හිතේ තියෙන හැඩයට අලුතින් නිර්මාණය කළේ පුතුව. ඒ වගේ ඕගොල්ලෝ නොදන්නවා වුණාට දැන් අම්මා කියලා ඕගොල්ලෝ සිහි කරන කොට ධාතුව තුල ඕගොල්ලන්ට මේ විදිහට රූපයක් නිර්මාණය වෙලා නැහැ. ඔහොම දෙන්න පුළුවන් ওই විදිහේ රූපයක් හදන්න පුළුවන් ධාතුව විතරයි තියෙන්නේ. අර හිතේ වඩුවගේ හිතේ තියෙන හැඩේ හදලා දෙන්න පුළුවන් රූපයක් හදලා දෙන්න පුළුවන් සතර මහා ධාතුව විතරයි තියෙන්නේ කාහ කැටියට. ඒ වගේ මෙතන අම්මා කියලා ඔයගොල්ලෝ හිතනකොට ඒ චිත්තජ රූපය අම්මා කියන ආදරේ සිනහස කියන මේ ටික ඔක්කොම අවිද්‍යාපච්ච සංකාර මේ මානසික අධිග්‍රහණය කරන ධර්මතාවය. බලන්න යනවා කියලා කියන්නේ ඕගොල්ලෝ ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ඇහැ හදා ගන්නවා, රූප හදා ගන්නවා. ඒ කියන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රස සතර මහා ධාතු රාසින්ච එක එක හැඩ දියන. ඉබඳු හැඩයක් ගාවට විතරයි යන්නේ. එතකොට ඇහෙන් වර්ණ සටහනක් හදලා අවස්ථාවට තමයි තමන්ට මේ හැඩ සටහන දෙන්නේ. ඒ වර්ණ රූපියවත් තියෙන එකක් නෙමෙයි. ඕගොල්ලෝ පින්වතුන් තමන්ගේ මූණ දැන් ඉඳලම සිහි කරගත්තොත් මේක තමයි කර්ම නිමිත්ත. මූණ බලන්න යන්න ඕනේ කියන ඕනෙකමත් ඇති වෙන අවිද්‍යා කර්ම තණ්හා. හැබැයි මූණ බලන්න තමන්ගේ රූපයක් නිර්මාණය වෙලා නිර්මාණය කරන ධාතු විතරයි තියෙන්නේ. ඊට පස්සේ කණ්ණාඩිය ගාවට ගියාම මේ ටිකට විපාකීය රූපයක් හදා ගන්න ඕගොල්ලෝ. මේ හිතේ තියෙන කාරණා ටිකට ධාතුව හදා ගන්න. කණ්ණාඩිය රූපයක් එවලවට හදා ගන්න වරකට. හදාගෙන ඒක තමයි ඕගොල්ලෝ පරිහරණය කරන්නේ. ඒ වරකටහන දකිනකොටම මේ මම කියන gati ටික ආපහු යෙදෙන. ඒ විදියටමයි අම්මා කියලා අපි හිතාගෙන යනකොටම අවස්ථාවට ඇහැරූප චක්කු විඥානය කියන මේ ප්‍රසාද ටික ඇදෙනවා. වර්ණතරණ කැටිලිට දෙනවා. ඒක දකිනකොටම අම්මා කියන මේ gati ටික අපේ මනසේ යෙදෙනවා. දැනට රූපයේ ඇති වෙනක නැති වෙනක පැත්තකින් තබන්ද පවතින රූපී අනාත්ම ස්වභාවය දකින්න කුයිසල්. ඒ කියන්නේ අම්මා කියන අදහස මම සිහි කරනකොට සිහි කරන්න පුළුවන් වෙනකොට වෙනද වගේ බාහිර අම්මව සිහි වුණා ඉන්න අම්ම ගැන සිහි කර කර ඉන්නවා කියලා බාහිරට යන්නේ නැතුව හොඳට මේ තමයි මගේ හිතේ තියෙන කර්ම නිමිත්ත කියන එක. රාග දේශ මොහ නේද කියන කාරණාව සිහිපත් කරගන්න. අම්ම බලන්න කියලා ගියොත් වෙන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මස්හාරයෙන් යුතු කුණුක කොටස් ටිකක් තියෙන රූපය ඇසිදිරි පිටට එයි. එතකොටම මේ ගති ටික ආපහු සිහි වෙනවා නේද කියලා තමන් බලන්න. ඔය ටික නොදන්නාකම නිසා නේද සතර මහා ධාතුවේ මට අම්ම වෙන්නේ. සතර මහා ධාතු විපර්ණාම වෙනම බවවල දුක් විඳින්න උනේ මේ අවිද්‍යාව නිසා නේද කියන කාරණාව තමන් හොඳට තීරණය කරා. තව පැත්තකින් තමන්ට හොඳට තර්කානුකූලව හිතන්න පුළුවන්. මම දැන් අම්මා කියලා හිතේ මෙහෙම ගති ටිකක් නිමිත්තක් තියෙනවා. ඒකයි සතර මහා ධාතුව තුල රාසි වෙච්ච ඍතු ප්‍රත්‍යයෙන් රාසි වෙච්ච රූපයක් හෝ ඇසිපිටට ආවොත් අපි කියමු පත්තර කඩදාසියක හෝ වීඩියෝ පටයක හෝ ඔය හැඩය දැක්කොත් ඒත් අම්මා කියන අදහස එන්නේ. එහෙනම් ඒකෙන් තේරෙනවා මේ රූපය දකින්න කලින් මගේ මනසේ තිබුණු මිම්මක් තියෙනවා නම් රූප හම්බ වෙන වෙලාව සතර මහා ධාතු සහ උපාදාය රූප තියෙන්නේ. ඒ රූප හම්බ වෙන වෙලාවට ඒ නිමිත්ත මගේ මනසේ ආපහු යෙදෙනවා නේද කියන එක Tamanta උඩට තහවුරු කරගන්න පුළුවන්. ඒකයි පත්තර කඩදාසියක් වීඩියෝ පොටයක් වතුරක ඡායාවක් දැක්කත් මට මේ හැඟීම එනවා. එතකොට තමන් මේ ශරීරය තමන් උනේ කොහොමද කියන එකත් තමන්ට තේරෙනවා. හැමෝටම හිත ඇතුලේ භාව සිහි කරගන්න පුළුවන් නම් මේ මම කියලා හිතාගෙන හැඟීම දකිනවා එයා අවිද්‍යා සංකාර ටික. අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත කියන එක දකිනවා. මේකට මේ මම කියන හැඟීමත් එක්ක තෙනහස ආදරේ කැමැත්ත කියන ගති ටික තියෙන්නේ කියලා දකිනවා. ඇස්තරල බලනකොට ඇතිද්‍රිවිඩට මහභූතයන් නිසා පවත්න මේ රූපය හම්බ වෙනකොටම අර මම කියන ගති ටික ආපහු ගියේ මනසේ යෙදිලා. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය කියන ටිකට පෙනෙනවට පෙනෙන දෙයට පෙරපසු මනස මම කියන හැඟීම යෙදිලා හින්දා පෙනෙන දේ උපදවන්නත් කලින් මම කියන නිමිත්ත මනසේ යෙදිලා ඒ නිසා පෙනෙන දේ පෙනෙන බව හදාගත්ත පෙනෙනකොට මම කියන නිමිත්ත මනසේ යෙදුනාම අපිට තේරෙන්නේ හැබැයි පෙනෙන දේ පෙනෙන රූපේ මොකක් වගේ. නමුත් මෙන්න මේ විද්‍යාව තෝරගත්තාම එයාට පුළුවන් කෙනෙකුගේ රාග දේශ මොහ මනසේ ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි නේද? ඒ රාග දේශ මොහ තේරුම් ගන්න නැතුව ඒක ස්පර්ශ ආයතන 6ට ඒ රාග දේශ මොහයන් ස්පර්ශ ආයතන 6 උපද්දලා උපද්දපු ස්පර්ශ ආයතන 6 නිසා නැවත මනසේ රාග දේශ මොහ පවතින එකට තමයි ලෝකේ කියලා කියන්නේ. මෙතන තමයි ජාති ජරා මරණ දුක් පරිදේ දුක් දෝමන සුපායත කියලා කියපු දුක් සත්‍ය තියෙන්නේ. ওই දුක ඇතුළේම තමයි දුක් සමුදය සත්‍ය තියෙන්නේ. දුක් විඳින සිද්ධිය තුළමයි දුක ඇති කිරීම රටාව තියෙන්නේ. ඒ සිද්ධිය ලැබීමමයි Nirodhe තියෙන්නේ. දුකෙන් වෙන් කරන්න බෑ සමුදය, සමුදයෙන් වෙන් කරන්න බෑ Nirodhe. එකටම තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටික කෙනෙක් කියලා දුන්නොත් ඕගලන්ට බණ අහන්න හම්බුන කාලෙන් හරි තමන්ටම තමාව දකින විදියට එතකොට ඕගොල්ලෝ මේක මට පිළිගන්න පුළුවන්. ඔන්න ඔය පිළිගන්න පුළුවන් මට්ටමට අහන දේ තමා තුළින් දකින මට්ටමට එනකොට ඕගලන්ට අතහරින්න වෙනවා අර කාලාම වරුදු කියපු කාරණා 10. එතකොට ඕගොල්ලෝ පිළිගන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වටවත් නෙමෙයි පිටකේ දිනවටවත් නෙමෙයි මෙහෙම වෙන්න ඇති කියලාවත් නෙමෙයි. තමන්ට දුක ආපු හැටි තමන් දුක් විඳින නැහැ එක දුක ආපු හැටි දුක නිරුද්ධ වෙන හැටි කියන්නේ. එතකොට තමන් කෙරෙහිලාම දකින්න දැකලා විශ්වාස කරා ප්‍රත්‍යක්ෂයෙන් දකින්න. එතකොට භාවනාවක් වුණා ධර්මයක් වුණා කවුරුරි හාමුදුරුවමක් නම් කියන්නේ හාමුදුරුවමගේ එකක් ඒක ගන්න කියත් ඔයගලන්ට වෙන්නේ අනුගේ දර්ශනයක් ගන්න. හරිද වැරදිද මේ කියන දේශනාව කරන දේ හරිද වැරදිද කියලා බලා ගන්න තියෙන හොඳම මෙන්න තමයි මොකක්ද? තමන්. මේ ද සාත්‍රය කියන වගේ දෙයක් කියන්නේ බුදුහාමුදුරුව කියලා දෙන්නේ උඹලට දුක ආවේ මෙහෙමයි කියලා. දුක නැති වෙනවා නම් නැති වෙන්නේ මෙන්න මේ විදිහටමයි. කියන කාරණාව කියලා තියෙන්නේ ඒක තමයි පෙන්වන්නේ තමන් බලන්න ඇත්තද නැ බොරුද කියලා. ඇත්තයි කියලා පෙන්වන්න මට මේක පිළිගන්න පුළුවන් සෝක්ඛතු භගවතෝ ධම්ම මේක බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා කියලා හරියටම දේශනා කළා තියෙනවානේ. මගේ ජීවිතේ මට වෙලා තියෙන මගේ කතාව හරියටම කියලා තියෙනවා. දැන් ඕගොල්ලෝ ගෙදරින් දැන් ආවන සාත්‍රකාරයෙක් ගාවට ගියාම සාත්‍රකාරයා ගෙදර විස්තර ටික කිව්වොත් තේරෙනව නේද? හරියටම කියලා තියෙන සාත්‍රය හරියටම කිව්වා කියලා කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ඕගොල්ලන්ගේ ජීවිතේ දුක ආපු හැටි සහ දුක නැති වෙන හැටි සාත්‍රයක් කියලා. බලන්න මේ සාත්‍රය හරිද නැද්ද කියලා. අන්න එහෙම කියනවනම් මේ ධර්මයේ පිළිගන්න පුළුවන්. ඒ දේශනාව පිළිගන්න පුළුවන්. ඒ දුක් නැති කිරීම සඳහා යමක් කොට යුතුයි කියලා පනවනවා මේක පිළිගන්න පුළුවන්. අන්න ඒ විදිහටයි සත්‍ය ගවේෂී මනසකින් කටයුතු කළ යුත්තේ කියන එකයි කාලාමරුන්ට කිව්වේ. ඉතින් අදත් මට ඒක කියන්න වෙන්නේ. මොකද අනිත් දර්ශන ආගම් පැත්තකින් තැබේවා අපි අද බුදු දහමේ කියලා එකක් මත ඊට පස්සේ කටයුතු කරනවා. එක එක්කෙනා එක එක අදහස් කියනවා. එක එක ක්‍රම කියනවා. අපිත් එක එක අදහස් එක එක ක්‍රම අහනවා. පස්සේ කෝකද හරි කියලා කියනවා. ඕගොල්ලන්ට ওই කෙනා කියන දේද හරි කවුද කියන දේ හරි කියන කාරණාව තීරණය කරන්න තමයි තමයි. ඒකයි බුදුදහම පෙන්නන්නේ තමා තුළින් දැක්ක යුතුයි කියලා. මේ තමන් තුළින් දැක්ක යුතුයි කියලා කියන්නේ සාත්‍රයක් වගේ නයි. තමන්ට දුක ආපු හැටි දුක නැති වෙන හැටි කියන්නේ වචනයක් ගන්න කියන කාරණාව තේරෙන්න ඕනේ. අන්තිමට බණ අහනකොට තේරෙන්න ඕනේ කෙනාට මේ කියන්නේ මටනේ. මේ කියන්නේ මං කියන්නේ හැමෝටම එක්කෙනාට බණ කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක ඇති වෙන හා නැති වෙන එකක් කියලා දෙන්නේ පංච උපාදාන ස්කන්ධයකටයි බණ කියලා කියන්නේ. දහහක් වෙනකට බණ කියලා නැහැ. පංච උපාදාන ස්කන්ධ දුකකට විතරයි දුක ඇති වෙන හා නැති වෙන හැටි විතරයි කියලා කියන්නේ. ඒ කියන්නේ කෙනා කෙනාට විතරයි බණ කියලා කියන්නේ. එක්කෙනෙකුට මේ දේශනාව තියෙනවා. ඔගලන්ට මව්මල දුක එන්නේ කොහොමද? පියාමල දුක එන්නේ කොහොමද? සහෝදරයමල දුක එන්නේ කොහොමද? සහෝදරියමල දුක එන්නේ කොහොමද? ගෙවල් දොරවල් නැති වෙච්ච දුක එන්නේ කොහොමද? පුතු බඩු මුතු කැඩිච්ච දුක එන්නේ කොහොමද? රණ්ඩුගේ මුතු මැණික් නැති වෙච්ච දුක එන්නේ කොහොමද කියන එක තමයි ඔය කියන්නේ. එතකොට ඒ දුකත් පෙන්නලා දුකට හේතු ටිකත් පෙන්නලා මේ හේතු දෙක නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා තනලා ඒකට සම්මාදිට්ඨිය. ඇත්ත ඇටි දකින්න විතරමයි තියෙන්නේ. සම්මාදිට්ඨිය කියලා තව යමක් නිර්මාණය කරන්න කියනවා නෙමෙයි. ඌදී ඌ විදිහට දකින්න මිසක ඌදීට තව යමක් එකතු කරලා දකින්න කියන එක නෙමෙයි. රූපේ කඩලා කඩලා බිඳලා බලලා ඉවරලා ඇත්ත බලනවා නම් බලන්න යනවා නම් අපි තව යමක් රූපෙට තියෙන දෙයට යමක් තව අපි මනෝමය නිර්මාණය කරලා කරන්නේ. එහෙම නෙමෙයි. අපිට තියෙන්නේ මොකද්ද? ඇස් ඉදිරියට ආවේ බිත්තියේ තියෙන චිත්‍රය. එතකොට ওই චිත්‍රකාවට යන්න ඉස්සෙල්ලක් මට හැඟීමක් තිබුණා මේ මගේ අම්මා අම්මගේ හැඩරුව මෙහෙමයි අම්මගේ නම මෙහෙමයි වාසකම මෙහෙමයි කියන අදහසක් මගේ මනසේ තිබුණා. ඒ අම්මා බලන් යන්න ඕනේ කියන අදහසින් අම්මගේ රූපේ බලන් යන්න ඕනේ කියන අදහසින් තමයි චිත්‍රගාවට ගියේ. ඇස් ඉදිරියට ආවේ මහ භූතයන්ගේ වර්ණ සටහන චිත්‍රය දකිනකොටම ඒ චිත්‍රගාවට යන්න ඉස්සෙල්ලා කලින් මම සිතුණු ගති ටිකම චිත්‍රය දකිනකොටම ආපහු සී වෙනවා. එතකොට මගේ මනසේ දෙපැත්තක පෙනෙන දෙයට සමගාමීව පෙනෙන දෙයට ඉස්තර වෙලා පෙනෙන දෙයින් පස්සෙත් මගේ මනසේ තියෙන ස්වභාවය නොහඳුනනකම නිසා මනසේ ගති ටිකෙන් ගති ටිකට මම්ම රැවටෙනවා රූපය අම්මගේ කියලා. එතකොට නුවණක් තියෙන කෙනාට පැත්තකට ගිහිල්ලා දරුවගෙන ගෙවල් ගැන හිත හිතා ඉන්න බෑ, හිතන්න බෑ. මොකද මම මෙහෙම හිතන හිතු හිතනකොට හිතන බවක් තියෙන්නේ මගේ මනසේ. මගේ මනසේ උපන්න චිත්තජ රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න දෙය මේ තියෙන දේ බලන්න හෝ තියෙන කෙනා බලන්න කියලා ගියාම වෙන්නේ අවකාශ ධාතුවේ අවරාගන රාශිය ලදීන සතර මහා ධාතු රූපය ස්පර්ශ ආයතන හය ඉන්ද්‍රියට එයි. එනකොට මේ ගතිතික ආවෝ මනසේ දෙනවා කියලා මෙහි ඉඳගෙනත් එයා දකින්නේ අනාත්ම ශුන්‍යතාවෙන් යුක්ත ආයතන ටිකත් ආයතන දක්වන මේ ගතිය මනසේ දෙනවා කියලා කියන ඇත්තත් මිසක දකින්නේ මේ ගතියෙන් හිත හිත දුක් වෙන්න පුළුවන් කෙනෙක් එහෙ ඉන්නවා දකින්නේ නැහැ. මේ ගතියෙන් හිත හිත දුක් විඳින පුළුවන් ද්‍රව්‍යයක් බාහිර දකින්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේම දකින්නේ ශුන්‍යතාවය. ස්පර්ශ ආයතන හයේ දකින්නේ අනිමිත් ස්වභාවය. මේ ස්පර්ශ ආයතනයේ හයේ ප්‍රාර්ථනා කටයුතු කිසිවක් දකින්නේ නැහැ. එයා සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනවා. සියලු සංස්කාරයන් දුර්භව දකිනවා. මොකද සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය, සියලු සංස්කාරයන්ගේ දුක. ධාතුව උපදවා ගන්න උපකාරී වෙච්ච ගෙවල් දුරවල් අම්මා තාත්තා දුව පුතා ඉර අඳ ගස් කොළන් කියලා යන්තම් නිමිති මනසේ තියෙයි නම් මේ යම් සංස්කාර නිමිති ටිකක් නිසා ධාතුව උපදවා ගනී නම් අනේ ධාතුව සකස් කරගන්න උපකාර වෙන මෙන්න මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාර නිමිති ටිකට තමයි සබ්බේ සංඛාර අනිච්චාති කියලා කිව්වේ. සබ්බේ සංඛාර දුක්ඛාති කියලා කිව්වේ. මේ සියලු සංස්කාර අනිත්‍යයි, මේ සියලු සංස්කාරයි දුක්ඛයි. හැබැයි සියලු ධර්මීය අනාත්මයි කියනකොට මේ සංස්කාරයි සංස්කාරවලින් උපදින ආයතන ටිකයි ඔක්කොමයි ධම්මා කියනකොට. නමුත් අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මන උපජිත නිරුද්ධති තේසං උපසමෝ සුඛෝ කියලා කිව්වේ මේ මනසිතියෙන්ද ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් වලට. ඒක මේ සංස්කාරයේ සංසිද්ධීමයි සැප. ඉතින් මේ සියලු සංස්කාර කියන වචනේ බාහිර භෞතික ස්පර්ශ ආයතන හයත් කිව්වොත් ඌවත් සංසිද්ධවල තමයි අපිට සැප වෙන්නේ. එහෙම එකක් නැහැ. එතකොට මේ ස්පර්ශ ආයතන හය උපද්දවන්න හේතු වෙච්ච මනසේ තියෙන නිමිති ටික. එතන පංච උපාදානස්කන්ධයේ උදේවැය උදේවැය තියෙන්නේ ඇත්තටම අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියන පරිගාය. නමුත් මම ඔයගලට විස්තර කරන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකට. ඒකට හේතුවක් තියෙනවා. මම මෙහෙම විස්තර කරන්නේ පටිච්චසම්පාදයේ බලලා. පංච වෙනසක් නැහැ ඒක ගන්න. ගැඹුරක් නැහැ. පංච උපාදානස්කන්ධයේ උදේ අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියන ගති ටික සහ නිබ්බති ලක්ෂණ නැතිකම කියන ධර්මතා පහම රූපී ඉපදිලා තියෙන්නේ. ඒකට මුල් වෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා කර්ම නිමිති උපදිනවා, තණ්හාව නිසා කර්ම නිමිති උපදිනවා, කර්මය බලාගෙනයි ආහාරය ඉඳින්නේ කියන ධර්මතාවියයි එතනදි මතක් කරන්නේ. නමුත් ඒක ස්කන්ධ ටික උපද්දන කොට උපදන පිළිවෙල තමයි පටිච්චසම්පාදයේ පෙන්නන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව කියලා. අවිද්‍යාවෙන් කර්ම නිමිත්තක් හදාගෙන කර්ම නිමිත්ත අරගෙන නිකාන්තිෂණයේ ඉඳෙනවා. තණ්හාවෙන් ඉඳෙනවා, තණ්හාව උපාදාන වෙච්ච නිසායි හොයාගෙන යනවා කියන එක වෙන්නේ. එතකොට මට මෙතෙන්දී මතක් කරන්න පුළුවන් කම තියෙන්නේ කාලම වරුන්ට කිව්වා වගේ තමන් තුල පෙන්වන ධර්මතාවය තමන් තුලින්ම දැකලා සෑහීමකටපත් වෙන්න කිසිම වෙලාවක කිසිම හාමුදුරු කෙනෙකුගේ දේශනාවකින් සතුටු වෙන්න එපා කියලා මම කියන්නේ. මේක මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් මේ හාමුදුරු අතුරු කරන පුළුවන්ම වෙයි කියලා සතුටු වෙන්න එපා. බුදුහාමුදුරන්ගේ ධර්මය ආන්න එපා කියලා කිව්වහම ඉතින් තව කෙනෙක් ගැන කවර කතාවද නේද? ඒකෙන් කිව්වේ මොකද්ද? මම අර්ථ වශයෙන් ඒ කියන දේ තුලින් තමන්ගේ ජීවිතයේ දුකේන්නේ මෙහෙමයි, තමන්ගේ ජීවිතයේ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා තමන්ව දැකලා කියනවා. එතකොට තමයි ධර්මය දැක්කා වෙන්නේ. එහෙම දැක්කොත් තමයි තමන් තමන්ව හදාගන්නේ. ඔගොල්ලෝ අනුන්ගේ දර්ශනය මොනතරම් තීක්ෂණ වේදුන තමාව පේනවද කියලා බලන්න. බුදුහාමුදුරු දේශනා කළ අභිධර්මයේ ඔගොල්ලෝ ගොඩාක් දක්ෂයි. නමුත් අභිධර්මයේ දක්ෂ වෙච්ච පුද්ගලයා හොඳට දක්ෂව ඉන්නවනේ මෙතන. ඒ පුද්ගලයාගේ ප්‍රශ්නේ තියෙන්නේ තව හොඳට යමක් ඉගෙනගත්ත කෙනෙක් නිර්මාණය වෙලා. එහෙම වුණා. නමුත් අවශ්‍ය වෙන්නේ මේ දැනුමින් මේ ඉගෙනුමින් කෙනා පුද්ගලයා දුරු කරන්න, රාග දේශ මොහ දුරු කරන්න. කෙනා පුද්ගලයා සත්‍ය පුද්ගලයා කියන තැනක රාග දේශ මොහයන්ගේ එකතුව කියන එක දකින්න. ඒකයි රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බානක්ඛය. රාග දේශ මොහ දුරු වුණොත් ඕගලන්ට ඉතුරු වෙන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන හය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. රූපේ කනගුණ ආහාරයෙන් හට ගන්නවා. වේදනා සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙනවා. පෙරපස මනස පුද්ගලයා වෙනුවට නුවන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන මේ ස්කන්ධ ටික ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙනවා කියන නුවණත් ස්කන්ධ ටික අතිකරයි. එච්චරයි. කාම ලෝක මට්ටමේ සංයෝජනයක් නැහැ පෙරපසු මනසේ. රූප ලෝක මට්ටමේ සංයෝජනයක් නැහැ, රාග දේශ මොහ නැහැ පෙරපසු මනසේ. අරූප ලෝක මට්ටමේ සංයෝජනයක් රාග දේශ මොහ නැහැ, ස්පර්ශ ආයතන ආයත සමගම පෙරපසු මනසේ. ඌදී ඌ විදිහටම දන්නා වූ දක්නා වූ මූලට කියන සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය යෙදිච්ච භූමිය හඳුනන අපරියමන්න කියන ස්පර්ශ ආයතන 6 ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. ධර්මතාවය ඌදී ඌ විදිහටම දන්නා නුවණක් නිසා ස්කන්ධ ටික උපදිනවා. උපදී ස්කන්ධ ටික නිසා ස්කන්ධයේ ඇතිවිච්ච නැතිවිච්ච ඇති දන්නා නුවණ යෙදෙනවා. අද කෙලෙස් ටික නිසා ස්කන්ධ ටික උපද්දලා උපද්දිත ස්කන්ධ ටික බලනකොටම කෙලෙස් ටික හේතුනාම මම ඉන්නවා අම්මා තාත්තා මේ ස්පර්ශ ආයතන හයේ අම්මා තාත්තා දුව පුතා හම්බ වෙනවා ඕගලන්ට. ස්පර්ශ ආයතන හයේ ඇති වෙන හැටි ගැන නුවණ නුවණින් ස්පර්ශ ආයතන හයේ පැද්දුවාම උපද්දුක ආයතන ටික බලාගෙන ආයතන ඉපදුනේ මෙහෙමයි කියන නුවණ යෙදුනහම ඕගලන්ට සත්ත්ව පුද්ගල ආත්මියෝ කිසිවක් මේ ස්පර්ශ ආයතන හයේ හම්බ වෙන්නේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන නුවණ හම්බ වෙයි. ඒ නුවණට කියනවා අපරියපන්නයි. ස්කන්ධ ටිකට කියනවා පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය නුවණින් පරිහරණය කරනවා කියන. එතකොට කියන්නේ රහතන් වහන්සේ කියලා. දැන් නම් කරන්නේ මම කියලා. නැත්තම් මනුස්සේ මේ මට්ටමේ නැත්තම් දෙවියෙක් නැත්තම් බ්‍රහ්මයේ. එතකොට හැම වෙලාවෙම ස්පර්ශ ආයතන හයට කියනවා විඥාන චර්යා කියලා. ස්පර්ශ ආයතන හය උපදවන්න පෙර ඇතිවන රාග දේශ මොහ සහ ඉපදුවට පස්සේ මනසේ ඇතිවන රාග දේශ මොහ. ඔය පටිච්චසමුප්පාදේ අවිද්‍යා සංකාර කියලා විස්තර කරලා දෙන්න තණ්හා උපාදාන යෙදෙනවා. නමුත් අවිද්‍යා සංකාර කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය උපදවන්න පෙර අවස්ථාව. ආපහු තණ්හා උපාදාන කියලා පෙන්වන්නේ ස්පර්ශ ආයතන හය ඉපදන අවස්ථාව. විපාක ස්පර්ශ ආයතන හයට දෙපැත්තෙන් පෙන්වන්නේ මනසේ කර්ම කෙලෙස් ගති ටික. ওই කර්ම කෙලෙස් ගති ටිකට කියනවා අඥාන චර්යා කියලා. ස්පර්ශ ආයතන හයට කියන විඥාන චර්යා කියලා. ස්පර්ශ ආයතන හය අරබය දෙපැත්තේ නුවණ යෙදෙන එකට කියනවා ඥානචර්යය කියලා. විඥානචර්යය, අඥානචර්යය, ඥානචර්යය කියලා කියනවා. එතකොට මෙතනදී ඒ ඥානචර්යාව කියනවා ප්‍රභේද ලෞකික ලෝකෝත්තර කුසල ගන්න. අන්තිමට ලෝකෝත්තර මට්ටම කියලා කියන්නේ හැම වෙලාවෙම ලෝකී කියලා කියන්නේ මනෝ විඥානයේ ඇතිවෙන gati ටික. මනෝ විඥානයේ ඇතිවෙන gati ටික චක්කු සෝත ගාන ජීව කාය මන කියන ස්පර්ශ ආයතන හයෙන් දකින කමතයි ලෝකී කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට මනසේ ඇතිවෙන කිසිම gatiක් ස්පර්ශ ආයතන හයේ නොදකින ස්පර්ශ ආයතන හයේ කිසිවක් මනෝ විඥානයේ නොදකින එයා ලෝකෙ මිදිච්ච කෙනෙක්. නැචකින්ච ලෝකේ උපාදීති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගත්තේ නැහැ. ඉතින් ඔගොල්ලෝ ඇහැ රූප චක්කු විඥානේ මහා සලායතනික සූත්‍රයේ කිසිද දකින්ද හොඳට බලන්න මධ්‍යමනිකායේ. මෙතෙන්දී ඇහැ රූප චක්කු විඥානේ කිසිද නොදන්නවට නොදක්නවට දුක්ඛය කරන්ට අභෞවියයි කියලා මම කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසායි. ඒ කියන්නේ හිතේ තියෙන මේ gati ටික කවදාවත් ඕගලන්ට ක්ෂය වෙන්නේ නැහැ ස්පර්ශ ආයතන හයක ගැට ගන්නතා. මෙතන ඉඳලා ඕගලන්ට gedara ගෙනයි හිතන්නේ මම බාහිර gedara ගෙනයි කියලා හිතන්න පුළුවන් තාක් හිතන එක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ පෙනෙනකොටම රූපය හම්බ වෙනකොටම මනසේ තියෙන මේ නැගිටින මේ gati ටික පෙනෙන දෙයට අයිති කියලා හිතන තාක් ආපහු පැත්තකට ගිහිල්ලා පෙනෙන දේ හිතන මෝඩකම නැති වෙන්නේ. පැත්තකට ගිහිල්ලා පෙනෙන දේ තියනවා කියලා රැවටෙනවා. පෙනෙනකොට සීකරුගේ දේ පෙනුනා කියලා රැවටෙනවා. අධිවචන සම්පත්තිය උපකාරයි පටික සම්පත්තිය උපදවන්න, පටික සම්පත්තිය උපකාරයි අධිවචන සම්පත්තිය උපදවන්න. දැන් ගෙදර කියලා ඕගොල්ලෝ මෙතනින්ද සිහි කරන මට්ටමද කියනවා අධිවචන සම්පත්තිය ඕක උපකාරයි පටික සම්පත්තිය ඇති කරන්න. ඒ කියන්නේ චක්කු සම්පස් ආයතන ඇති කරන්න උපකාරයි. ඊට පස්සේ චක්කු සම්පස් ආයතන කියන්නේ පටික සම්පත්තිය. ඒක උපකාරයි අධිවචන සම්පත්තිය ඇති කරන්න ආපහු ගෙදරගෙන හිත හිත ඉන්න මනස ඇති කරවන්න. නාමකය උපකාරයි රූපකය, රූපකය උපකාරයි නාමකයට. මේ නාමකය රූපකයට, රූපකය නාමකයට කියන මේ දෙපැත්තේ පැවැත්මට නාම රූප දෙකේ පැවැත්ම කියලා කියනවා ලෝකී කියලා කියනවා. මේ භවණකින් උපන්නා, ජීරනවා, මැරෙනවා කියන කාරණාවට යනවා. මේක තමයි ලෝකී කියලා කියන්නේ. ඉතින් එම්මතුන්ට මේ කියන කාරණාව නොතේරුණා නම් අපි වෙන පරියායකින් අවසර කතා කරමු. මම සබවිතාන පස්සේ එන්නම්. නමුත් මේ මුළු ජීවිත කාලෙම වියදම් කළා හරි වැය කළා හරි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. අනන්ත සංසාරේ අපිට බැරි වුණේ මේක. බලමුකොට මහා ගැඹුරු දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඇත්තටම ඕන කෙනෙකුට තර්ක විතර්ක කළා හිතා ගන්න පුළුවන් මට. මම අර හැම වෙලෙම කියන්නේ දැන් ඇස් දෙක වහගන්න, ඇස් දෙක වහගත්තොත් දැන් ඇස් වෙයිලා ඒ හිඳ රූප වෙන්නේ නැහැ, චක්කු විඥානත් නැහැ. දැන් සිහි කරන්න තමන්ට තමන්ව මම කියන හොඳට සිහි කරන්න පුළුවන්. මේ මම කියනකොට මගේ මූණ, අතපය, මූණ කටෝයි තියෙන ගති ටික ඔක්කොම සිහි වෙනවනේ. හා සිහි වෙනවා. එතකොට දැන් මේ ගති ටික නිසා බලන්න ඕනේ කියන චේතනාව නිසා අපි ඇස් අරින්නේ. ඇස් අරනකොට මේ රූපේ පෙනෙනවා. පෙනෙනකොට උනේ මොකද්ද? අර ඇස් වහගෙන තිබුණු වෙලාවෙ තිබුණු ගති ටික ආපහු සීවෙච්ච එක. ওই ටික නොදන්නකොට අපි හිතාගෙන ඉන්නේ මේ හනපන ආහාරයෙන් ඇතුළු මේ රූපේ මම කියලා. නුවණක් තියෙන කෙනාට මේ රූපේ දකිනකොට මනසේම තියෙන ගති ටික සී වුණා මිසක රූපේ මම වුණා නෙමෙයි නේද කියන එක තේරෙනවා. මොකද එයා දන්නවා ඇත්තටම මේ හැඩේ පත්‍ර කඩදාසියක තිබුණත් මම කියන අදහස සී වෙනවා. මේ මගේ පින්තූරේ කියන එකේ ඉන්නේ. වීඩියෝ බටේක තිබුණත් මේ මම කියන අදහස එනවනේ. එතකොට හොඳට තේරෙනවා හිතේ තියෙන ගතිය හැම වෙලාවෙම නැවතම සිතේ ඉඳලා තියෙනවා මිසක රූපේ මම හින්ද රූපේ මම වෙලා නෙමෙයි නේද කියන එක එයාට තේරෙන එක සැක නැහැ. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා අනුමානෙට දුක දුක ඇති වෙච්ච හැටි. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ කෙටියෙන් ගත්තා. අද ස්පර්ශ ආයතන හයේ මේ වෙනකොට අම්මා තාත්තා දුව පුතා යාන වාහන ගෙවල් දරුවල් තියෙනවා ඉන්නවා කියලා ගතියක් නිර්මාණය වෙලා තියෙනවා. ওই තමයි දුක නිර්මාණය වෙලා තියෙනවා කියන එක. මව්වල දුක, පියාමල දුක, සහෝදර සහෝදරී ඥාති හිතේසින් කොච්චර අය කියලා තියෙන්නේ. ওই දුක ඇති උනේ කොහොමද? අවිද්‍යාවච සංඛාරා කියලා මේ අවිද්‍යාවෙන් හටගත්ත මනසේ තියෙන නිමිත්ත නිසා ආයතන ටික උපද්දලා උපද්දපු ආයතන ටික මනසේ යෙදෙනකොට මේ සිද්ධිය නොදන්නාකම නිසා නොදන්නාකමින් ඇතිවෙන මේ සංකාර නිමිත්ත මුල් කරගෙන යොක තියෙන්නේ. අවිද්‍යාවෙක හැපිලයි තියෙන්නේ. අවිද්‍යාව මතයි තියෙන්නේ. එක විද්‍යාව අවිද්‍යාව කියන කාරණා දෙක මත මුළු චක්‍රයම වෙනස් වෙනවා. අවිද්‍යාව නැති වුණා විද්‍යාව උපන්නා කියන්නේ මනසේ තියෙන ගති ටික නිසා සතර මහා ධාතු උපද්දලා උපද්දක සතර මහා ධාතු දකින්නකොටම මේ කෙලෙස් කර්ම කියන ගති ටික මනසේ යෙදුණා නේද කියලා ඔච්චරයි දකින්න ඕනේ. එපමණකින්ම බාහිර සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන සංකාර නිමිත්ත නැහැ. ආශ්‍රමත එනවා. නමුත් සිහි වුණොත් එයාට හැකියාවක් නැහැ. එතකොට එයා දන්නවා මේ සම්මා දිට්ඨියම භාවිතා කරලා මේ කර්ම නිමිත්ත කියලා දන්නේ යුතුයි කියලා. ඔන්න ඔය ටිකයි අපි දකින්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඇහැ නিত্যද අනිත්‍යද, ඇහැ දුකද සැපද, ඇහැ ආත්මද අනාත්මද, රූපේ චක්කු විඥානේ ඕවා නැවත 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 කියන්නේ මොකද්ද? එහෙනම්
ඒක තියනවා වගේ දැනෙන්නේ මනසට නේද? ඒව සැපයි කියලා දැනෙන්නේ මනසට නේද? ඒව මගේ වගේ දැනෙන්නේ මනසට නේද? මේ නිසා උපද්දපු දේ බලාගෙන මනසෙ මේ ගතිය එදිලා නේද කියන කාරණාව පෙන්නන්නේ. ඉතින් ඔය ටික අපි තේරුම් ගන්න නැතුව අපි කොච්චර යමක් අහුවත් වැඩක් නැහැ. අන්තිමට මුලින්ම එකයි දර්ශනයෙන් පහකටු කෙලස් කියලා කියන්නේ මේ දර්ශනය කියලා දැනගන්න ඕනේ. පටිච්චසම්පාදය නැත්නම් පටිච්චසම්පාදයෙන් කියන්නේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ මෙන්න මේ ටික කියලා දෙන්නක. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය උදේවැය කිව්වත් චතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්චසම්පාදය කිව්වත් මේ ඔක්කොම දින එකම දැනගත වචන ටිකක් විතරයි වෙනස්. එතකොට මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් ඕගලන්ට ස්පර්ශ ආයතන හයේ තමන්ගේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්නෙත් නැහැ, තමන්ගේ කිසිවක් දකින්නෙත් නැහැ, තමන්ගේ ආත්මයක් දකින්නෙත් නැහැ. නේත මම නේසෝ අමස්මින් නේසෝ අත්තාති ඒව මෙත යතහ භූතම් සම්මප්පඤ්ඤය දත්තබ්බම්. මෙන්න මෙසේ ඇත්ත ඇති ඇති නුවණින් දත යුතුයි. එතකොට එයා දන්නවා ස්පර්ශ ආයතන හයේ මාව හම්බ වුණේ, මගේ ආය හම්බ වුණේ, මගේ ආත්මය හම්බ වුණේ කොහොමද කියන එකත් එයා දන්නවා. මනසේ තියෙන ආශ්‍රව කර්ම කියන ගති ටික ස්පර්ශ ගති ටිකෙන් ආයතන ටික උපද්දලා උපද්දුපු ආයතන ටික බලාගෙන මනසේ යෙදුනා. ඒක නොදන්නාකම නිසා හිතාගෙන දෘෂ්ටි ඇති කරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත අදහසක් විතරයි. ඒද කර්ම කෙලෙස් නිසා උපද්දුපු ආයතන හයේ තමන් හිටියේ නෑම. අවිද්‍යාව විතරයි අන්තිමට දකින්නේ. මේ වැරද්ද ඇති වෙන්න තියෙන එකම සිද්ධිය හැටියට දකින්නේ අවිද්‍යාව විතරයි. වැරද්ද ලියා ගන්න තියෙන එකම තැන විතරයි දකින්නේ මොකද්ද? සම්මාදිට්ඨිය විතරයි. වෙන මොකුත් දකින්නේ නැහැ. ආ ඊට පස්සේ ස්කන්ධ වලට මුකුත් කරන්න යන්නෙත් නැහැ, කඩන්න යන්නෙත් නැහැ, දිවිඳ යන්නෙත් නැහැ, කෙලෙස් වලට මුකුත් කරන්න යන්නෙත් නැහැ, නවත්තන්න යන්නෙත් නැහැ, කඩන්න යන්නෙත් නැහැ, සිතුවිලි බලෙන් හිර කරන්න යන්නෙත් නැහැ, නොහිතෙන්න යන්නෙත් නැහැ. වෙච්ච දේ වෙන දේ ඌදේ ඌ විදිහට දක්වන සම්මාදිට්ඨි. තව යමක් කරන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ නිවැරදිව දකින්න කියන්නේ. මට මේ පොත් සතර මහා ධාතුවේ පොතක් හම්බුනේ කොහොමද කියන එකයි කියන්නේ. පොත තියෙනවා කිව්වොත් සාසත දෘෂ්ටිය, පොත නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය, පොත තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කිව්වොත් සාසත උච්චේ දෘෂ්ටිය, පොත නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් කිව්වොත් උච්චේ සාසත දෘෂ්ටිය. ඇයි එහෙම වුනේ? පොත කියන එක නිමිත්තක් නිසා. ඇත කියනවත් නැත කියනවත් ඇත නැත කියනවත් මුල්ුණේ පොත නම්. පොත කියන මේ සතර මහා ධාතු පොත කියන දර්ශනයට ආවොත් මොන විදියට කටයුතු කළද යන්නේ? අන්තිමට මේ එකකටවත් නැතු ඒතේතේ උභවන්තේ අනුභවම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධා කියලා අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා මේක තමයි කියන්නේ. අවිද්‍යාවෙන් පොත කියන ඔන්න නිමිත්තක් හදාගෙන ඒකට පොත කියලා නම් කළා. ඒ හින්දා අපි ඇහැ රූප චක්කු විඥානය කියන ස්පර්ශයෙන් මේ රූප නිමිත්ත උපදවා ගන්නකොට මේ පොත කියන අදහස මනසේ යෙදෙනවා. මේ ටික නොදන්නාකම තියෙන කෙනාට මේ රූපේ පොත වෙනවා කියලා රූපේ ලෝකේ පොත හැදෙන හැටි කියනවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියලා අවිද්‍යාව නැත්තම්, ඒ කියන්නේ එයා දන්නවනම් මේ හිතේ තියෙන ගති ටිකෙන් සතර මහා ධාතු උපද්දලා ඒක දකිනකොට මේ ගති ටික ඉගෙනවා කියලා නෝන තිබුණොත් විද්‍යාව ඒ නිසා පොත කියන සංකාරයක් උපද්දන ගතිය මනසේ නැහැ. ඒ හින්දා පොත හො බලන්න ඕනේ, පොත හොයන්න ඕනේ කියන අදහසින් ආයතන උපද්දන්නේ නැහැ. ඒ හින්දා පොත බලන්න කියන අදහසින් ආයතන උපද්දන්න ගියේ ස්පර්ශ ආයතනෙ උපදින්නේ නැහැ. ඒ නාම රූප, ඒ ආයතනෙ, ඒ දර්ශනෙ මුකුත් නැහැ. ආපෝ පොතකට තණ්හා උපාදාන වශයෙන් මනසේ යෙදෙන ගතිය එක නෑ එයා. මේ චක්‍රේම නතර වෙනවා. එතකොට අන්තිමට ලෝකයේ ඇති බව හෝ නැති බව ගැන කියන්න දෙන්නේ පටිච්චසමුප්පාදය. නැහැ කියලා කියන්න බෑ. අවිද්‍යාව යෙදුණු ස්පර්ශ ආයතන හයි අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකරන් තියෙන නිසා නෑ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ කළා. අවිද්‍යාව නිරෝධ වුණොත් එහෙම ධර්මතාවයක් හම්බ වෙන්නේ නැහැ. අනාත්මයි, ශුන්‍යතාවයක් තියෙන නිසා තියනවා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණා දෙක තේරුම් ගන්නද මම මේ නැවත නැවත එක එක පරයයන් වලින් මේ කාලාම සුත්‍රනොත් කියන්නේ මනස රාග දේශ මොහ හඳුනගන රාග දේශ මොහ වැර මේ නිසා නම් යත්තා කර්ම දුක් විඳින කාරණා අවඩ පිටයි පිටපාවතුනේ ඒ රාග දේශ මොහ දුරු කරන්නේ. එතකොට අලෝභ අධේශ අමෝහ කියන ගති කුසල නම් ඒක උපදව ගන්න. තව පැත්තකින් නිවර්තනකම පොයින්ටේ කියලා තියෙනවා. මොකද අලෝභ අධේශ අමෝහ කියන ධර්මතාව උපදිනුත් රාග දේශ මොහ සම්පූර්ණ දුරුණු ඒ කියන්නේ රාග දේශ මොහ හඳුනා ගැනීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උඩට වැඩෙනකොට ස්පර්ශ ආයතන 6 උපදවන්න යම්තාක් ස්පර්ශ ආයතන 6 ගැන යම්තාක් දැනුමක් තමන්ට තියෙනවා. ඒ තා තමන්ගේ මනස රාග දේශ මොහයි කියලා තියෙනවා. ස්පර්ශ ආයතන 6 ගැන යම්තාක් දැනුමක් තමන්ට තියෙනනම් යම්තාක් ස්පර්ශ ආයතන 6 ගැන දැනුම තමන්ට තියෙන තමන්ගේ දැනුම ස්පර්ශ ආයතන 6 හා සමාන වෙයි. ඒ තා ප්‍රපංචය. යාවත පස් ආයතනස්ස ගති තාවත ප්‍රපංචස්ස ගති යාවත ප්‍රපංචස්ස ගති තාවත පස් ආයතනස්ස ගති. ඕගලගේ මනසේ රාග දේශ මොහ හඳුනා ගන්න පුළුවන් ස්පර්ශ ආයතන 6 දින බඩු මුට්ටු පෙන්නලා ඇති. ස්පර්ශ ආයතන 6 යන්තා බඩු මුට්ටු පෙන්නයි නම් ඒ තරම් මනසේ රාග දේශ මොහයි කියලා හඳුනා ගන්න. මනසේ තියෙන රාග දේශ මොහ හඳුනා ගන්න තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද? ස්පර්ශ ආයතන 6 ගෙවල් දොරල් යාන වාහන ඉඳ කරා බඩු මුට්ටු පෙන්නලා ඇති. එහි බඩු මුට්ටු යන්තා පෙනේ නම් ඒ තරම් රාග දේශ මොහයන්ති ගතිය දකි. රාගක්ඛයෝ දේශක්ඛයෝ මොහක්ඛයෝ නිබ්බාණං කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන 6 ගතිය බඩු මුට්ටු ගෙවල් දොර වල නැහැ තමන්ට දැනෙන්නේ. තමන්ගේ මනසේ ගති ටික නැහැ ස්පර්ශ ආයතන 6 තියෙන්නේ. එච්චර. නුවණයි ඌදී වූ විදිහට ස්පර්ශ ආයතනයක් උපදිනකොට එතන තියෙන දේ තියෙන ආකාරයකටම නුවණ. ආය හදලා හදපු ආකාරයකට නෙවෙයි. කඩලා කඩපු ආකාරයකට නෙවෙයි. තියෙන තියෙන ආකාරයට නෝන. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් බලන්න කියන එක මතක් කරනවා. ධාමේ වළඳනකම් හැම දිනම ටිකක් පැත්තකට වෙලා ඊළඟ පසුබිම වෙලා චිත්ත සමතයක් ඇති වෙන භාවනා කටයුත්තක් කරන්න කෑමෝ කාන්තු කලබල වෙන්නේ නැතුව දාන වළඳන වෙලාවට දාන ටික වළඳන්න මම එකට විතර එන්නම්. ඊට පස්සේ ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු තිබුණොත් මෙතන ලියලා තියෙනවා. මම ඇවිල්ලා ඒක පොඩ්ඩක් සාකච්ඡා කරලා කියලා දෙන්නම්. අපි තව ක්‍රමයකට පරයයකට අවසකට තේරෙන මට්ටමකට කතා කරලා බලමු බෑ.